ආනා විතික්කමාවරණේ පහදලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. බුද්ධාඥාව සියලුව බුදුරයන් වහන්සේලාගේ ආඥාවක් තියෙනවා. සබ්බ පාපස්සකරණං කුසලස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. ආන ශාසනය කිව්වේ ආඥා ශාසනය නෙනම් ඒක තමයි ආන කිව්වේ බුද්ධාඥාව. එතන මේක කැඩුවොත් බුදුවන කැඩුවා. කැටි කරලා ඔක්කොම බුදුරන් වහන්සේ දේශනා කරපු සියලු ශික්ෂා කැටි කරලා දුන්න ඔය ගාථාවේ තියෙනවා සියලුම බුද්ධාඥාව. ඉතින් යම්කිසි පාපයක් සිද්ධ කිරීමට අපේ චේතනා පිහිටියා නම් ඒ අවස්ථාවේදී අපිට ආවරණයක් වෙන්නේ නැද්ද? පව් කරන්න පුළුවන්. හැබැයි අකමැත්තෙන් සමහර අවස්ථාවල ඒකේ වරදක් නැහැ කියලා ඒකදී ප්‍රියමනාපයක් ඇති කරගෙන යම්කිසි බුද්ධලේ පාපයක් කරනවා නම් ඔහු ඒකාන්තයෙන් මිත්‍යා දෘෂ්ටිකයි. පාපේ පාපේ හැටියටවත් තේරුම් ගන්න බැයි නම්, වරද වරද හැටියට දකින්න බැයි නම්, ඒ මානසිකත්වයේ එතරම් පැහැදිලිව පේනවා මිත්‍යා දෘෂ්ටිය වැහිලා. එහෙනම් ඉතින් කොහොමද ආවරණයක් වෙන්නේ එතරම් වෙලාන්නේ? දැන් ඔය ප්‍රශ්නයක් ඇති කර ගන්නවා ඊළාට වෙන තව වෙන ක්‍රමයකින්. අපි කොහොමද දන්නේ ඔය කියා තියෙන ශික්ෂා බුදුරජාන් වහන්සේ දේශනා කරපුවාමද වෙනේවද කියලා කියලා අනිත් හැරේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් බුදුවන කැඩීම නැත්නම් බුද්ධාඥා කැඩීම නිසා ආනාවිතික්‍රමාවරණයටපත් වෙනවා කිව්වොත් මේ මේ කාලේ හරි ප්‍රශ්න තියෙන කාලය. ඌ වගේ අහන්න පුළුවන් ප්‍රශ්නයක්. අපි කවුරු හරි ඔබ වහන්සේ හෝ අපි හරි කවුරු හරි ගමන් නැහැ කොහොමද දන්නේ? ඒක පස්සේ හාමුදුරුවෝ ලිව් එකක් නැහැ, බුදුරජාණන් වහන්සේ ලිව් එකක් තියෙන, කොහොමද දන්නේ හරියට කියලා හටත් පුළුවන්. අහන්න නැතුව ඉන්න බෑ, මේ කාලේ හරි තර්කවාද තියෙන කාලය. හොයන්නම ඕනේ. හැබැයි එක දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පච්චත්තා වේතබ්බෝ විඤ්ඤෝහි කියන මේ ගුණයේ යුත්තලා ඒ ඥානවන්තින්ට හොඳට ගෝචර කරලා තේරුම් ගන්න පුළුවන් ධර්මයක් දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ඒකද කියලා හොයාගන්නේ ඒ ක්‍රමයෙන්මයි. ඥාන ගෝචරයි. ඒ ඥාන ගෝචර ධර්මයන් නිසා තමයි ඒක හොයාගන්නේ බුද්ධ ධර්මයක්ද නැද්ද කියලා. ඉතින් අන්නේ ක්‍රමවේදී අරගන්න ඕනේ. යම්කිසි විනයක් තියෙනවනම් සංවර බාහිර පත්වීමක් තියෙනවනම් අර පද ඔක්කොම අලංගු වෙන මූල ධර්මයක් තියෙනවා. ඒකේ රාගය හික්මෙනවද? රාගය මැඩ පැවැතිලා රාගය ගෙවිල යන්න හේතු වෙනවද? ද්වේෂය මැඩ පැවැතිලා ද්වේෂය ගෙවිල යන්න හේතු වෙනවද? මෝහය මැඩ පැවැතිලා මෝහය ගෙවිල යන්න හේතු වෙනවද? ප්‍රඥාව ලැබෙන්න හේතු වෙනවද? අන්න හේතු හොයන්න ඕනේ. ඒක බුද්ධ වචනද නැද්ද කියේ. එතකොට අපිට රාගේවත් කියන්න විදිහක් නැහැ. ඒක අපිට තේරෙන එක. රාගය කියන එක වැටහෙනවා. ඒකින් ඇතින වික්ෂිප්තභාවයේ, ඒකින් ඇතිවෙනා වූ ගින්න දාහය සියල්ල වැටහෙනවා. ද්වේෂය කියන එක වැටහෙනවා අධ්‍යක්ීම සහිතයි. ඒක ලෞකික ධර්ම. ලෝකේ අනන්ත කාලයක ඉඳන් ඇතුළු කරපු ඒකේ ස්වභාවය වැටහෙනවා. ද්වේෂය මහා ගින්නක් දාහයක් මානස කුරිරු බවට පත් කරනවා. ඒක අමුතුවෙන් කියා දෙන්න ඕනේ නැහැ. ඥානවන්තව ඥාන ගෝචරයි. ඔය තේරෙනවා. මුලාවට පත් වුණාම මෙලෝදියා තමන්ට තේරුම් ගන්න බෑ. හොඳ නරක තේරෙන්නේ නැහැ, ඇත්ත නැත්ත තේරෙන්නේ නැහැ, යුක්ති අයුක්තිය තේරෙන්නේ නැහැ. එහෙම පුද්ගලින්ග ස්වභාවයත් හොඳට අධ්‍යකලා හුරුයි. මුලාවක හැටි කියලා දැනගන්න පුළුවන්. ඒටිය දැනගත්තා නම් අපි නොයකපු එක පැත්තක් ඒ අනුසාරයෙන් දකිනවා. අනුමාන ඥානයෙන් තමයි දකින්නේ ඉස්සෙල්ලා. අනුමානයෙන් කියන්නේ යම් තැනක රාගයේ තියෙනකොට ගිනි නම් රාගයේ නැත්නම් එතන ගිනි තියෙන්න පුළුවන්ද? අනුමානයේ නිවන දකින්න හැටි. රාගක්කයෝ නිවාණ කියන එක දකින්න හැටි. රාගයේ දාහයකට ගින්නට පත් කරනවා. වික්ෂිප්ත කරනවා. විවිධාකාර දුස්චරිතයන්ට ගොදුරු කරන්න මානසිකත්වයේ පීඩනයට පත් කරන්න හේතු ලබා ඇති කරවනවා. ඒ රාගයේ හැටි. එවන්දු රාගයේ යම් තැනක නැත්නම් ඒවා තියෙන්න පුළුවන්ද? එහි ගැකෙද තියෙන බෑන් කියන න්‍යාය ධර්මයට එනවා. මෙන්න මේ න්‍යාය ධර්මයේ තුලින් ඉස්සෙල්ලා තෝරාගන්නේ නිවන. දැකලා නෙමෙයි ඉස්සෙල්ලාම දැනගන්න. ඔන්නේ අනුරෝම ඥානි අනුමාන වශයෙන් කියන්නේ ඕකෙන් දකින්න ඕක හරියටම න්‍යාය ධර්මයට එකගයි. ද්වේෂයේ යම් තැනක නැගුණොත් මෙහෙම 1000 ගින්න හට ගන්නවා නම් යම් තැනක හිතක ද්වේෂයේ නැගෙන්නේ නැති තත්ත්වෙටපත් වුණා නම් එතන නිවිලන්. ඒ 1000 ගින්න නැහැනේ. මෝහය නිසා ඇත්ත වැහිලා ගියහම මොනවද තෝරගන්න බැහැ. යම් තැනක මේ මෝහය එතන ඉක්ම ගියා නම් මෝහය නැත්නම් ප්‍රඥාවයි පහළ වෙන්නේ. එතකොට යමක්කම හරියට තේරුම් ගන්න පුළුවන් නම් කොච්චර සාන්තද කොච්චර යහවත්ද මුලාවක් නැහැනේ රැවටිල්ලක් නැහැනේ ඒකෙන් කවදාවත් ගිනි ගන්න 1000ටපත් වෙන දුක ඇති කරන දෙයක් මොහේ නැත්නම් සිද්ධ කරන්න විදිහකුත් නැහැ න්‍යාය ධර්මයේ දැනගන්න මෙන්න මේ න්‍යාය ධර්මයෙන් දැනගන්නවා මෙන්න මේ ක්‍රමයේ රාග ද්වේෂ මොහ යම් හේතුවකින් නිවිලා ගියන යම් හිතක එතන සාන්තයි ප්‍රණීතයි ඒතං සාන්තං ඒතං පනීතං ඒ සාන්තව ප්‍රණීතව නිවීම තනසීම මේකයි කිය හනුමාන් ඥාණයෙන් ඉස්සෙල්ලා දැනගන්න මෙන්න මෙතෙන් දැන් පත් වෙන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනේ පත් වෙන්න මොකද කරන්න ඕනි රාගේ අහක් වුණාම ඒක වෙනවා කියලා දැනගත්තාම රාගේ කොහොම අහක් කරන්නද ඒක ලේසි වැඩක් ලේසි වැඩක් නම් අනන්ත සංසාරයේ මෙච්චර කාලෙ ලෝකේ බැඳි බැඳි එයිද ඔය රාගික අදහස් අත්හැරලා නිදහස් වියංග කියවල පුළුවන්ද කරන්න? ඔය කවුරු එකත් රණ්ඩු වෙන්න ගහබැල ගන්නේ නැතුව මේ පාඩුවේ හිටහක ගුටි කෑවට ලොකු කාලා හද්දලද ඵලයක්. බැන්නට හද්දලද ඵලයක් කියවල පුළුවන්ද කරන්න? මේකේ වැරපතරකම ඒතොර හිතලා බලනකොටයි තේරෙන්නේ. උඹට කවුරු හරි පිහියෙන් අන්නක් කවන්නේ නැහැ උඹ. ඔළුව පාත් කරලා හිටන් කල කිසි ඕල් කර මොකෝ තරහක් හිතරද ඵලයක්. ඔහොම කිව්වොත් කොකියාගෙන යනවා නැගත් එක මොන මගුලද අපෝ මිය කියන්නේ මේක ඔලුවර හිලා ගියා සද්ද නැතිද කියන්නේ මොන අමුතු බලක් නේ කියලා බයින් නැති දෙනවා සමහරලාට එහෙම කරනවා ඕක කරන්න පුළුවන් වැඩක් ඉතින් ඔහොම අදහස් එනවා ඒසා ඒක තමයි කියන්නේ මේක හරි අමාරු දෙයක් අමාරු වෙලා තියෙන හේතුවක් තියෙනවා ඒ රාගය ඇති වෙන මුලක් තියෙනවා ඒ ද්වේෂයටත් මුලක් තියෙනවා. ඒ මෝහයටත් මුලක් තියෙනවා. ඒකේ මුල තමයි මේ රාගයෙන් රත් වෙන්නේ ද්වේෂයෙන් දැවෙන්නේ යම්කිසි වටිනාකමක් දැකලා මොන වෙහරි. කොහෙද වටිනාකමක් තියෙන්නේ? රාගය ඇති වෙන්නේ යමක් නිසාද? ඒ දේ වටිනවා කියන අදහසක් උද. ද්වේෂය ඇති වෙන්නේ යමක් නිසාද? වටිනාදියා රැක ගැනීමට මම තරඟ කළ යුතුයි කියන දෘෂ්ටිය ඇති වෙලා. මේ ලෝකේ කිසිම වටිනාකමක් නැත්නම් ඒ දේ පිළිබඳව දේශය ඇති වෙන්නේ විදිහක් නැහැ කැඩුවත් බින්දත් විනාශ කරත් මොනවා කළා. එහෙනම් වටිනාකම කියලා යමක් දකින්න. ඔහෙත් දකින්නේ රාගයේ යම් තැනකද ද්වේෂයේ යම් තැනකද මෝහයේ යම් තැනකද ගොඩ නැගෙන්නේ. අන්නේ රාග දේශ මොහ ගොඩ නැගෙන යම් කිසි උදව්ව වාසුවක් හෝ යමක් ඇද්ද. ලෝකේට අයිති යන්නේ යම් රූපස්කන්ධයක්, වේදනායිස්කන්ධයක්, සංඥායිස්කන්ධයක්, සංකාරයිස්කන්ධයක්, විඥානයිස්කන්ධයක් ගොඩ නැගෙනවද? ලෝකෙට අයිති ඔන්න ඔය ටික කොහෙන් බැලුවා ස්කන්ධ වශයෙන් හරි ධාතු වශයෙන් හරි ආයතන වශයෙන් හරි ලෝකෙයි කිව්ව යමක් ඇත්නම් ඔන්න ඕක වටිනවයි කියන දෘෂ්ටියක් තියෙනවා අන්නේ දෘෂ්ටිය තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ওই දෘෂ්ටිය තියෙන සාකල් රාගික වෙන්න එපා කොච්චර ශික්ෂා සමාදන් වෙලා හිටවන් කිව්වත් හරියන්නේ නැහැ ඒක තමයි ආර්ය විනී ශික්ෂා තෝරා ගන්න ඕනේ ලැබෙන හැටි ප්‍රඥා මුල් වෙලා ගොඩ නැගෙන හැටි අන්නේ වටිනවයි කියන එක ඇත්තද? එතන විමර්ශනයේ ක්‍රමය බුදුරන් වහන්සේ දුන්නා. ඒක තමයි හැඟවිච්ච එක. බුදුරන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සරහත් ඔය ශික්ෂාපද තිබුණා ලෝකේ. විවිධ අන්නේ පරිබ්‍රාජිකයොත් ලෝකයාට කිව්වා. මෙහෙම හිටපල්ලා මෙහෙම රැකපල්ලා. අර මහා මායා දේවිය අටසිල් සමාදන් වෙලා හිටියා කියලා දේශනා පැහැදිලිව තියෙනවනේ. බෝසතාණන් වහන්සේ කුසපිලි හිඳ ගන්න දවසේ ඉස්සෙල්ල දවසේ එදවසේ නේද අටසිල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ද අටසිල් සමාදන් වෙලා හිටපු අවස්ථාවක් ගැන සඳහා වෙනකොට අටාංග උපසත සීලයක් හැටියට එදා සිල් සමාදන් වෙලා ඉඳලා. එනතර තව ලෝතර බුදු වෙන්නේ 40 ඉතින් තව අවුරුදු 30 ගානක් ගියාන පස්සේ තමයි ලෝතර බුද්ධත්වයේ පහළ වෙලා හිටන් ලෝකේ පහළ වුනේ. තසිද්ධාත කුමාරයේ උප්පත්ති ආවෙන්නේ ගැබටාව විතරනේ. ඒතර අටසිල් තිබිලා තියෙනවා ලෝකේ. ධර්මයේ සාක්ෂි තියෙනවා. ඉතින් ඒක රාග දේශ මොහ සේය කරන්නේ. එවන් පුළුවන් උනායි එහෙනම් බුදුරු පහල වෙන්න ඕනේ නැහැ. එහෙනම් ඒ සීල් වලයි බුදුරන් වහන්සේ පෙන්නපු ක්‍රමේ වෙනසක් තියෙන්න ඕනේ. අටසිල් සමාදන් වෙලා හිටියා තියා මොන සිල් සමාදන් වෙලා හිටියත් ඒ කාලේදී නිවන් දැකේ නැහැ ඒ සිල් සමාදන් වෙලා ඉඳලා. එහෙනම් එහෙම නිවන් දකින්න පුළුවන් නම් බුදුවරයන් වහන්සේ නම ලෝකේ පහළ වෙන්න ඕනේ නැහැ සිල් සමාදන් වෙලා නිවන් දැක්ක හැටි. එහෙනම් ඒ සිල් වලයි මේ සිල් වලයි වෙනසක් තියෙන්න ඕනේ. ඒ වාරි විනේ සිල්වි අර බාහිර ලෝකෙ තිබ්බ සිල් වලයි දෙවිදිහේ එකක් වෙනසක් මොකද්ද කියලා හොයාගන්නත් ඕනේ. ඒතර තමයි ආර්ය සීල ආර්ය සමාධි ආර්ය ප්‍රඥා නැගින්. ඉතින් අන්නේ ආර්ය සීලයක් නැගෙන්න ඕනේ ආර්ය සීලේ නැගෙන්න නම් සම්මා දිට්ඨිය මුල් වෙන්න ඕනේ. මොන සම්මා දිට්ඨියද ලෝක සම්මත සම්මා දිට්ඨියෙන් බෑ ඒ ලෝක සම්මත සීලී. ඒක සුගතියට ගිය හැටි. නිවන් දකින්න බෑ. ආර්ය සම්මා දිට්ඨියක් තියෙනවා. අන්න ආර්ය සම්මා දිට්ඨිය ඉස්සෙල්ලා පහළ වෙන්න ඕනේ. ආර්ය සම්මා දිට්ඨිය පහළ කරගන්න හරි වැඩේ. කල්යාණ මිත්‍ර සම්පත්තියක ඇසුරෙන් මිදලා යන විදිය කරගන්න. නැත්නම් මුලල්ලා ගන්න බෑ. ඉනගේ සීලයට පත් කර ගැනීමේ මූලික අවස්ථාව කල්යාණ මිත්‍රයා සතු. කල්යාණ මිත්‍ර සම්පත්තියේ පළවෙනි දෙන සත්පුරුෂ සාම සේවනේ. යම් කිසි කෙනෙක්ගේ හිත බුදුරජාණන් වහන්සේ හෝ සංඝයා වහන්සේ නමක් හෝ දැකලා ඒ ගුණය කෙරෙහි චිත්ත ප්‍රහාදයක් ඇති වෙලා තමට වැටහෙන හැටියට අනේ බුදුපියාණන් වහන්සේ ළඟ හිටියත් මට සාන්තයි. අර සංඝයා වහන්සේලා ඇසුරේ ළඟ පොඩ්ඩක් කතා කර හිටියත් මට හරි නිවෙනවා සැනසෙනවා. එතන රාග ගිනි උපදින්නේ නැති සෙනක් නේ. අත්දැකීම් ලැබෙනවා. දේශ ගිනි මෝහ ගිනි නැන්නේ සංඝයා අතරේ. එහෙම සංඝයායි සංඝයාගේ ආර්ය සංඝයා කියන එකයි කියන්නේ. කල්යාණ මිත්‍ර කිව්වේ ඒකයි. නවට සිවුරු දාගෙන හිටියට එහෙම හරියන්නේ නැහැ. අන්නේ ගුණ ඇති සංඝයා දැක්කහම කියනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය නැත්නම් සත්පුරුෂ සංසේවණිය ලැබෙනවා. ඔන්නෝ විලාදී ඇතින චිත්ත ප්‍රහාදී හැදෙන තැනක දස අකුසල චේතනාවක් ඒ මොහොතේ පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒ මොහොතේ සමාදන් වෙන්නේ නැහැ එකක්වත්. හැබැයි මේ චිත්ත ප්‍රහාදී තියෙන තාක්කත් තදංග ප්‍රහාණය කියන මේ අවස්ථාවට සිතේ අකුසල් දහම් නැගෙන්නේ නැති වෙලාවක් එනවා. මෙන්න මේක විශේෂ අවස්ථාව. මේ අවස්ථාව සමාදානයක් නෙමෙයි. ඉසෙල්ල හටගන්න. මෙන්න මෙහෙම හටගන්න මූලික අවස්ථාවක් තියෙනවා. ඊ අවස්ථාව වෙනකොට ප්‍රාණඝාත චේතනාවක් එහෙම ඒ හිතේ ඒ වෙලාවේ පහළ වෙලා තියෙනවද? හොරමර වංචා කරන වරාපරත්වා චේතනාවක් ඒ මොහොතේ තියෙනවද? කාම මිත්‍යාචාර බලාපොරොත්තුවා කේ මොහොතේ තියෙනවද? බොරුවෙන් රවට්ටන්න කේලමෙන් බිඳවන්න පරුසයෙන් සැලවන්න පත්කරන්න ප්‍රලාප කිය කියා මුලා වෙන්න අදහසක් ක්‍රියාවලියක් වචනය පිටවෙන්න හේතුවක්වත් ඒ මොහොතේ තියෙනවද? ලෝභකම් කරන්න තරහෙන් ඉන්න මුලාවට පත් වෙන්න හේතු වෙන්නව කාරණාවට ඉඩක් තියෙනවද? මේ සියලුම දසහකුසලයේ තියෙන ඉඩ වැහෙන වෙලාවක් තමයි අර කල්යාණ මිත්‍ර සම්පත්තිය මොහතක ඇසුරට ගිහිල්ලා ඉන්න තැන මොහොත ඉන්න එක. බුදුරජාණන් වහන්සේ ළඟ චිත්ත ප්‍රහාදී ගිහිලා යමෙක් ඉඳගත්තා නම් උන්වහන්සේ ළඟ ඉන්නකන් ඔතන සුද්ධයි. තදංග ප්‍රහාණී ලැබිලා පංච නීවරණ එතන නැහැ. යටපත් වෙලා දසහකුසල් චේතනාවක් නැහැ. සමාදාන නොවුනත් අන්‍යකර කියනවා තදංග ප්‍රහාණී. ඔන්නේ මොහොතේදී ඇතිවෙන්නා වූ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ තුලින් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති වික්ඛේ සම්මා දිට්ඨි කිව්ව. ඔන්නේ සම්මා දිට්ඨිය උන්වහන්සේගේ ධර්මයේ තුලින් ශ්‍රවණය කළා. අර නුවණින් සිහි නුවණින් විමසලා ඒ අවබෝධය ලබා ගන්න අවස්ථාවක් ලැබෙනවා. එන සෝතාපන්න ඵලයට පත් වෙන අවස්ථාවක් ලැබෙනවා. ওই මූලික අවස්ථාවේ හැටි. මෙන්න මේ ඥානිය පහළ වුණාට පස්සේ ඕකට කියනවා විද්‍යාව. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදයේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං අයං උච්චති අවිද්‍යාව. මේ අවිද්‍යාව තෝරලා තියෙන හැටි. අන්න ඒක තමයි මෙච්චර කාල ලෝක සත්‍යය මේ ලෝකේ වටිනවා කියලා හිතාගෙන ඔය සියලුම අකුසල් වලට මුල් වෙච්ච කාරණේට වැහැගෙන හිටියේ දෘෂ්ටිය. ලෝභය හටගන්න, ද්වේෂය හටගන්න, මෝහය හටගන්න මූලික වෙච්ච කාරණේ තිබුණ අවිද්‍යාව. අවිද්‍යාව. අන්න අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා පෙන්වුවා බුදුරන් වහන්සේ මෙන්න මේ ටිකයි. මේ ලෝකේ වැහිලා තියෙනවා. විපරීත සංඥාවක් ඇති වෙලා තියෙන්නේ අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාව කියේ මොකද්ද? යථාර්ථයෙන් දුක පිළිබඳ නොදැනීම. දුක්ඛේ අඥාන. දුක සමුදය අඥාන. මේ දුක හටගන්නේ මෙන්න මේ ක්‍රමවේදයෙන් කියලා දකින්නේ නැහැ. ඒ අඥානකම. මේ දුක නැති කරන්න පුළුවන්. නැති කරපුවාම සාන්තයි ප්‍රණීතයි කියලා දකින්න නෝන නැහැ අඥානයි. ඒකල මගක් තියෙනවා. ඒ මාර්ගය අනුගමනය කරලා ප්‍රතිපදාව අනුගමනය කරලා මේකින් සුද්ධ වෙන්න පුළුවන් කියලා දකින්න නෝන නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥාන. මෙන්න මේකට කියනවා අයං උච්චති වික්‍රේ අවිද්‍යා. මෙන්න මේකට අවිද්‍යා කියනවා. මෙන්න මේක තමයි අනන්ත සංසාරිය පටන්ගෙන බුදුවරයෙක් මුණ ගැහිලා බුද්ධ ඒ මගින් පහළ වෙච්ච බුද්ධ ශ්‍රාවකයෙක් මුණ ගැහිලා ওই චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානීය පහළ කරන්න හම්බෙන්නේ නැවි නේදනක. ඒ ඥානීය පහළ නොකරන සාකල අනන්ත සංසාරිය පුද්ගලයා අඥානත්වයෙන් මිදෙන්න විදිහක් නැතුව අඥානී පෙරදරි කරගෙන අඥානී ප්‍රතිපලයේ වශයෙන් හම්බ වෙච්ච ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල කරගහගෙන ආවා. ඒ නිසා ඒ බුද්ධිලාට ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒවා නැගින්න පටන් ගන්නවා. නැගෙන නිසා ඒ තාකල් කොච්චර ශික්ෂා රකින්නවා කියලා මොනවා කරගෙන හිටියත් මූල ධර්මයේ නැති නිසා මිදෙන්න බැහැ. తాවකාලිකව මැලපවත්තාගෙන ඉඳලා ඒ අවස්ථාවෙන් తాවකාලික සහනයකින් දෙව්ලොවට ගිහිලා ආපහු හැදිලා ආයිතර ජල වේලෙට බලු වේලෙටත් වැටෙනවා. ඉතිරවන්නා වූ සීල රක්ෂණයක් නැగిලා හිටන් හිටින්න හේතු නැහැ. අන්න ඒකයි වෙලා තියෙන්නේ. එහෙනම් ඔය ටික අටගන්න ඕක දෙන්න ඕනේ. දුක්ඛේ ඥානං කවදා හරි අර කල්යාණ මිත්‍ර සම්පත්තියේ එතෙන්දී පහළ වෙන්න ඕනේ. එහෙනම් එතෙන්දී පංච නීවරණයෙන් දස අකුසලයන්ගෙන් කිරිටි වෙච්ච හිතකට කොච්චර බණ කිව්වත් තේරෙන්නේ නැහැ. ඉතින් පළවෙනි කාරණේ කිව්වා කල්යාණ මිත්‍ර සම්පත්තියේ හෙවත් සත්පුරුෂ සංසේවනි ලැබෙන සාන්තිය. එන්නේ මොහොතේදී මොකද වෙන්නේ? තදංග ප්‍රහාණ වශයෙන් අර අකුසල මානසිකත්වයෙන් දුර වෙලා සුද්ධ වෙලා ඉන්නවා. ඔන්න වෙලාදී කියන බණ ඇවට එනවා. අන්නේ වෙලාවේ දැනගන්නවා අර තදංග ප්‍රහාණයෙන් සීල ගුණයෙන් ඉන්න වෙලාවේදී ඒ පහදුණු හිතට මේ දහ වැටහිවිලි බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා. මේ ලෝකේ තියෙන උපමාව. ෆෙද්දක් කිලිටි හෙද්දකල නිල් දැම්මොත් ඒ නිල් අල්ලන්නේ නැහැ. වර්ණ අල්ලන්නේ නැහැ. ඔය හෙද්ද හොඳට හොදලා සුද්ධ වෙච්ච වෙලාවක දාගත්තොත් ඒ වෙලාවේ අල්ලනවා. හැබැයි ඊට පස්සේ වාහිරි කුණු ගෑවුනට අර වර්ණේ ආයි ආපහු යන්න විදිහක් නැහැ. සුද්ධ වෙච්ච වෙලාවක නිල් නැත්නම් අර සුද්ධ වෙච්ච වෙලාවක වර්ණ කවා ගත්තා නම් සුදුරු හෙද්දට. අසුද්ධ වෙලාවේ කවා ගන්න බැරි එක කොහොම හරි සුද්ධ කරන වෙලාව කවා ගන්නවා. ඊට පස්සේ කුණු වැල්ලුවට ආයි හොදලා බලපුවාම කුණු ටික අහකට යනවා. කැවිච්ච වර්ණේ හිමුවා. මෙන්න මේ උපමාව පෙන්නලා කියනවා ෆෙද්දකට සුදුරු හෙද්දල රඳන් පිහිටන්ට හේතු වෙන අවස්ථාව වාගේ හිත සාසනය කෙරෙහි බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි චිත්ත ප්‍රහාදී ඇතිවෙච්ච මොහොතක් දැක්කහම උන්වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න මොහොතක නම් උන්වහන්සේලාටම ආවේනික සාමුක්ඛාන්තික දේශනාවකින් චතුරාර්ය සත්‍ය විග්‍රහ කරලා දෙනවා. ඒ දෙනකොටම වැටහෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ආවගාම දහමැස පහළුණා සෝතාපන්නෙක් වුණා. මෙන්න මෙතෙන්ට වත් කරලා දුන්නාට පස්සේ දැන් ප්‍රශ්නයක් නැහැ. ආයිශරය ගිලිහෙන්න විදිහක් නැහැ. මොකද දහම් ඇස හේවත් ඥානෙ පහළ වුණා, විද්‍යාව පහළ වුණා. මොකද බලනි දුක්ඛේ ඥානං කියන විද්‍යාව පහළ වුණා. දුක්ඛ සමුදයේ ඥානං දුක පහළ වෙන්නේ මෙහෙම කියදකින් නොවන පහළ වුණා. මේ දුක නිරෝධය කියන්නේ මෙන්න මේ සාන්තව ප්‍රණීතව නිවි සැනසීම කියලා දකින්න නොවන පහළ වුණා. අන්නේදී පහළ වෙන්න නම් මෙන්න මේ ආකාරයෙන් ඇත්ත දකින්න ඕනේ. සම්මා දිට්ඨි කියන මෙන්න මේ ආකාරයෙන් ලෝකේ අනිත්‍යතාවේ, දුක්ඛතාවේ, අනත්තතාවේ දකින්න ඕන. මේක දකින්නට ලෝකේ ලක්ෂණේ දැක්කා. අනිත්‍ය වශයෙන් දැක්කා, දුක්ඛ වශයෙන් දැක්කා, අනත්ත වශයෙන් දැක්කා. ඕකෙන් අහක වෙච්ච ලෝකයක් නැහැ කියලා දැක්කා. අන්නේ නුවණින් ඒ වචන ටික අහලා තමයි මූල ධර්මී ලබා ගන්නේ. බුදු පියාණන් වහන්සේගෙන් හෝ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් මගින්. එනම් චතුරාර්ය සත්‍ය දැකගන්න ඔය ලක්ෂණ තුනක් දැක ගන්න ඕනේ. අද වෙනකොට හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මොකද? මේ හැම වචනයකටම බුදුරන් වහන්සේ අහලකටවත් ගන්න එපා කිව්ව සංස්කෘත භාෂාවේ වචන දාලා. දැන් හරි අමාරුයි අපිට කොච්චර කියන්න ගියා කියෙවෙන්නේ වචනම තමයි. මොකද පාරම්පරිකව අවුරුදු 10000 ගානක් තිස්සේ ගෙනහලා තියෙන ක්‍රමයක් තියෙනවා. හෙළ වාසයේ තියෙන වචනේ පැත්තකට දාලා කන පිට ගස්සලා ඒ වෙනුවට මේ වචන වලට සංස්කෘත වචනේ ආවාසයෙන් වචන හදලා දාලා. අපේ පඬිසහායකට තමයි කරලා තියෙන්නේ. කිව්වොත් තරහයි. දැන් ඉන්න පින්වතුන් නෙමෙයි ස්වාමීන් වහන්සේලා නෙමෙයි. ওই තිහායේ වග කියෙවිත්තේ પરම්පරා ගානකට තිහාය. પરම්පරා හතරකටත් තිහා හිටව ස්වාමීන් වහන්සේලා මීර වග කියන්න ඕනේ. මොකද හේතුව සිංහල අර්ථයේ කපා හැරලා මේ වචන වලට සංස්කෘත භාෂාව විනත මහ පඬිතු වෙලා මෙහෙ ඇවිදලා හිටන් ඒ වචනේ මේකට ආදේශ කළා හිටන් මේක වහපු එකට දැන් හරි අමාරුයි අපිත් මේක යථාර්ථයේ දැකර වශයෙන් නම් මොන જાතිය මොන භාෂාවෙන් පදියක් දැම්ම වුණත් මේකේ කිවි අහවල් එකයි කියලා අවබෝධය අදහස දෙනවා එයා වළක්වන්න බෑ එයා රවට්ටන්න බෑ මොන වචනේ කතා කළත් එයාට අදහස ආයි විපරිත වෙන්නේ නැහැ නමුත් මූලික වශයෙන් දහම් අවබෝධය ලබන කෙනාට මහා බාධකයක් වෙනවා ඔය සංස්කෘත ආභාෂයෙන් දුන්න සංස්කෘත වචන සමාධි මාගදී වාසාවෙන් බුදුරන් වහන්සේ දුන්න ධර්මයේට අවබෝධ කර ගැනීමට පහතුයින් දුන්න හැඟීම ඇති කරන වචනේ වෙනුවට සකස් කරගත වචනයක් දාලා මේක වැහුවර පස්සේ වචනේ කොච්චර කිව්වත් අවබෝධය නොලබුව කෙනාට ලබන්න බාධක වෙනවා ඒ සියුම් තැන වැටහෙන්නේ නැතුව යනවා ඉතින් ඒ නිසා පදවේ තියෙන වචන වල හුඟක් වචන දාලා තියෙනා විදිහට අනිත්‍ය කියලා අනිත්‍ය දුක අනාත්ත කියලා පාලියෙන් කියන වචනේට අනිස දුක අනත කියලා සිංහල පද තුනක් තියෙද්දි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා හිටන් පද තුනක් හැදුවා. ඕකෙන් දෙකක්ම සංස්කෘත. අනිත්‍යයි අනාත්මයි කියන පද දෙකම සංස්කෘත. හැබැයි අර්ථය දැනගත්ත කෙනාට නම් අනාත්ම කිව්වත් අනාත්ම කිව්වත් අර ලෝක සම්මතිය කියන්නේ නැහැ කොච්චර කළා හරයක් නැහැ කියන කෙනා අනාත්ම කිව්වත් කිව්වේ වචනේ මොකක් කිව්වත් හරයක් නැහැ සාරාත්‍යයක් නැහැ කියන එක තමයි අදහස් කරේ කියලා හැඟීම එනවා. ඒ හැඟීම ගත්ත කෙනාට ඒක ප්‍රශ්නයක් නැති වුණාට එන සෝතාපන්න ඵලයේ ලැබුව කෙනාට ප්‍රශ්නයක් නැති වුණාට අර පුතජන මට්ටමේ ඉඳලා හිටන් කොහොම හරි මේකින් ගැලවිලා ගොඩට එන්න හදන ඇයට මේක හිර වෙනවා කොච්චර හරි. මොකද හේතුව සසරේදි ගෙනාවු ගති ලක්ෂණේ ස්වභාවී අර්ථය අර වචනේ තියෙන්නේ. ඒ නිසා එතන හිර වෙනවා. ඒ නිසා තමයි බුදුරන් වහන්සේ ඒ වචනයක්වත් ගන්න එපා කියලා දේශනා කළා. දුකුලා ඇවතා සිද්ධ වෙනවා ගන්නත් එපා කියලා ඇවතකුත් පැනෙයි. කරන්න එපා කියලා. නමුත් ඒකක්වත් ගණන් ගන්න නැතුව 150ක් විතර අද සංස්කෘත වචන දාලා සිංහල හැටියට හදලා. ඉතින් මෙහෙම කරපුවහම කොහොමද ධර්මාභෝධයට බාධා වෙනවා පිනිපිනි කියා තියෙන එක කරන්න දුහම. ඉතින් අනිත්‍ය කිව්වහම අනිත්‍යයි කියලා වචනේ ගන්නවා. අනිත්‍ය කියන්නේ සංස්කෘත වචනයක්. දැන් ත්‍රිලක්ෂණය අවබෝධ කරලා දෙනකන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. දැන් චතුරාර්ය සත්‍ය කියලා අපිට කියවෙනවා. සිව්සස් අවබෝධ වෙන්නේ නැහැ කියලායි කියන්න වෙන්නේ. සිව්සස් අවබෝධ වෙන්නේ නැහැ කියන එක අද අපිට කියන්න විදියක් නැහැ. කටට හුරු කරලා දීලා තියෙන චතුරාර්ය සත්‍ය කියන විලා සිංහල අර්ථය හැටියට වෙන්නේ. චතුරාර්ය සත්‍ය කියන වචන තුනම සංස්කෘත. ඉතින් සංස්කෘතයෙන් තමයි සිව්සස් වටහා ගන්න දීලා තියෙන සිංහල කියලා චතුරාර්ය සත්‍ය. ආර්ය සත්‍ය කියන වචන දෙක සංස්කෘත. ආර්ය සත්‍ය කියන්නේ පාලි එහෙනම් මාගදී. ආර්ය සත්‍ය. අරිසස් කියන්නේ සිංහල. සිව් අරිසස් කියලා කියා දිනලා මුල ඉඳලා. අපි අද චතුරාර්ය සත්‍ය කියලා ඔයගොල්ලෝ භාවිතා කරන්නේ නැහැ. එහෙනම් සිව් අරිසස් අවබෝධය කියලා අපි කතා කරනවා එහෙම. දැන් වෙලා තියෙන්නේ මොකද? අර ගත්තට පස්සේ දැන් අපිට එහෙම කිව්වොත් එහෙම තේරෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය කිව්වොත් හොඳට තේරෙන්නේ. හැබැයි තේරෙනවා කියලා හිතාගත්තට ඒ වචනේ කිව්ව එකේ අර මුලදි දහම අවබෝධය ලැබුව කෙනෙකුට ඒ පරිවර්තනය කියලා ගත්ත හැකි. අනික කෙනෙක් අර සංස්කෘත ආභාෂයට වැටෙනවා. වැටෙනකොට ඔබ තෝරාගන්න බැරුව යනවා. ත්‍රිලක්ෂණ කියනවා. ත්‍රි කියන්නේ ලක්ෂණ කියන්නේ සංස්කෘත වචන දෙකක්. ත්‍රිලකුණු කියලා සිංහලට කියවනවා නම් ප්‍රශ්නේ ඉවරයි. පඬිතකම් වැඩි වුණාම ලැජ්ජයි තිරකුණු කියලා කියන්නේ පොඩි උන්ගේ භාෂාව. රට ගිහිලා හිටන් සංස්කෘත කෙනෙක් නාවල පස්සේ පඬිතිය වුණාට පස්සේ තිලකුණු මොකද්ද තිලකුණු ජරා බෑ කතා කියන්නත් බෑ කට රහුන්නේ කට කට අපබ්‍රංශ කරේ නැතිලා ත්‍රිලක්ෂණ ඕක තමයි මහා තත්ත්වයට දුන්නේ ඉතින් මොකද්ද වෙන්නේ සම්පූර්ණ අපි සංස්කෘත බමුණෝ කළා අපේ භාෂාව කපා හැරලා තියාකුණු දකින්න විදිහක් නැහැ දැන් ත්‍රිලක්ෂණ කියලා වචනේ ගත්ත ගාම අහංකාරකම කොළුවට එනවා මොකද ඒ අහංකාරකම හදපු භාෂාවක් ඕක සංස්කෘත කියන්නේ ස්වභාවික භාෂාවක් නෙමෙයි ඒකයි බුදුරන් වහන්සේ වාචනා මාර්ගයට නගන්න එපා ඇවතක් වෙනවා කිව්වේ ඒක පිළිගන්නේ නැතුව කොහොම හරි මොනවා හරි අතපසු වීමකින් ඒ කරපු වැඩේ නිසා අපිට අද හරි අමාරුයි අපි සිංහල කියලා හිතාගෙන සංස්කෘත භාෂාවෙන් අර්ථ ගන්න යනවා අර්ථ ගන්න ගියාම අපිට අවශ්‍ය කරන දහම අර්ථය වැහිලා යනවා ඊගොක ඉගෙන ගත්තට පස්සේ රාජකීය පඬිතුයන් තත්තර ගියාට පස්සේ ළඟට කිට්ටු වෙන්නත් බෑ ඒගොල්ලෝ ළඟ තර බමුණන්ගේ ගතිය එන දැනීම ඉගෙනීම ඉහවහ ගිහිල්ලා සාමාන්‍ය වචනයක් කෙනෙකුට කතා කරන්න බෑ බබල මොකුද කීයේ ඉගෙන ගත්තා ඉස්කෝලේ ගියේ නැද්ද වයස කීයද ඔය જાතියෙන් තමයි ඉස්සෙල්ලා මහන්නේ අනේ බුදුරයන් වහන්සේලාට ගියාම ඔය හෝඩිය කියන එක අද තියෙන කාලේ හැටි ගිය පන්තිලා ගියායි නෙමෙයි බුදුරයන් වහන්සේගේ බණ අහන්න ගිහින් තියෙන්නේ බුදුරන් වහන්සේනම් කාගෙන් හෙත් නැ ඔබ කී දේ ඉගෙන ගත්තේ කියලා. ඔබට වැටෙන හැටියට මේකට උත්තර දෙන්නකො. තමන්ගේ වාසාවේ. ඉගෙන ගත්තේ කැහිුවේ නැහැ. උන්වහන්සේ ලස්සනට කියා දීලා හිටන් ධර්මාවෝදේ ලබා දුන්නා නැකිට සෝවාන් ඵලයට හොපත් වෙලා. ඒකාන්ත ආර්ය බුද්ධියේ බාර පත් වෙලා නැකිට ඔහු කවදාවත් දසමාර්සෙන්ලාවත් ආයි විනාශ කරන්න බැරි තත්ත්වයේ යථාබෝධිය ලබන. අන්න ඒක වැදගත් දෙයක්. අද වෙනකොට මෙන්න මේ ප්‍රශ්න කිව්ව කරන්න දෙයක් නැහැ දැන් කියන්න වෙනවා හංග හංග ඉඳ ගියොත් රැක රැකා ඉඳ ගියොත් ගරු කර කර ඉඳ ගියොත් මේක තවත් වහනවා හොඳින් කියපුවාම අරගන්න බෑ වහන්න හදනවා නම් අපවාද කරලා දැන් ඉතින් කියා දෙන්න වෙනවා සුද්ධ කරගන්න දස සුද්ධ කරලා මේක ලෝකෙට දෙන්න කියේ ඒකයි කාරණේ ඉතින් මේක තෝරා ගන්න දැන් මෙන්න මේ සංස්කෘත භාෂාව නිසා ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය කර්මය ධර්මය මේ ඔක්කොම වචන සංස්කෘත. කම්ම ධම්ම පාලි. කම් ධම් සිංහල. එතන කම්ම ධම්ම කර්ම ධර්ම කළොත් එහෙම සංස්කෘතියක් නැගෙනවා. ඉතින් අද අපි කර්ම කියන එකයි ධර්ම කියන එකයි දන්නවා මිසක් කම්ම ධම්ම අඳුරන්නේ නැහැ. කම් ධම්ම අඳුරන්නේ නැහැ. මේ සිංහල භාෂාව හරි නිමිච්ච භාෂාවක්. ඔය අපබ්‍රංශ කළු ගති වචනවල එහෙකවත් තිබුණේ නැහැ. හිතක් නිමෙන්දා වචනේ සාන්ත වෙන්න ඕනේ. ඒ සාන්ත වචනේ හලු කළොත් එහෙම නිමෙන හිත හලු වෙනවා. ඇති වෙන සංඛාරී ස්වභාවිත අනුකූලව විඥානය හැදෙනවා. හලු හිතකින් ධර්මාවෝධය කරන්න බැරුව යනවා. අපි කොච්චර උත්සාහ කළත් ඒක ලොකු බාධකයක් වෙනවා. මේ කරන්න දෙයක් නැහැ. අපිට දැන් මේ කතා කරනකොට මෙච්චර කල් භාවිතා කරපු කතාවෙන් තමයි මේ කියවෙනකොට කියවෙන්නේ. එතකොට අර වචන ගත්තාම අපි නොදැනුවත්වම සලු ස්වභාවයක් ඒ ආන හලත් එක්කලා වදිනවා මනසල වදිනවා ඒ සලු ගති ආවහම ධර්මයේ පිළිවද යම් තර්කවාද කරන්න පුහුණුවක් මිස කිදා බැහැලා යථාබෝධයට පිටින්න හේතු නැතුව යනවා ඒක තමයි හුඟාද්දුරනේ මේ කාලේ මාර්ගඵල ආවෝදයට බාධා ලැබිලා තියෙන්නේ සමාධියටපත් වෙලා සමාධි කවිය ගත්තල වාසේ ඒ කවියේ තියෙන හෙළවස ඔය සංස්කෘතේ ඉන්නේ නැහැ ඒකට. දැනුවත් නැමේ ඒක හැටිමයි. සංස්කෘත පද කවියට ගෙතෙන්නේ නැහැ. ඒක විශේෂයක් නිසා පුරුවන්තරන්දුරට ඒ වගේ අවස්ථාවල සමාධියට ගත අදහතින් ඒ කාව්‍යයේ මේ රටාවෙන් නිවි සැනසී ගිය දහම් අර්ථය ගැන මගපාදනයකට අවබෝධය ලැබෙනවා. ඊට පස්සේ කවදාතර හලු ගතියාවට හලු ගතියේ මැලපවත්තන්න බැහැ. අවබෝධය ලැබූ කෙනාගේ මානසිකත්වය එයා කර්ම කිව්වත් ධර්ම කිව්වත් පරිච්ඡා සමුපාද කිව්වත් ප්‍රතිත්‍ය සමුපාද කිව්වත් එයා හවට්ටන්න බැහැ. එයා එකේ යථාර්ථයම වැහ ගන්නවා. මූල ධර්මයේ ලැබිච්ච දාට. ඒක ලබා ගැනීමට බාධාවත් තියෙන නිසා තමයි කිව්වේ. අද කොච්චර වණ කියන්න ගියත් හිතේ පිහිටක් නැති වෙන්න හේතුවක් තියෙනවා. අර හිත නිවෙන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. අර සංස්කෘතියේ තිබිච්ච සලු ගති ලක්ෂණේ අරගත වචන කියනට හිත මොහොතක් ගන්න සලු බවටපත් කරනවා සද්ද ඇහෙන හැන ගන්න. එතකොට මේ සලු ගතිය තියෙනකොට එකෙන් වැහිලා යනවා. අර පුතජන මානසිකත්වයේ තියෙන එක සුද්ධ කරගන්න අමාරු වෙනවා. එදා කොච්චර ඇහුවත් වචන කටපාඩමක් හිටනවා මිසක් හැඟීමේ කිදා බැහැලා නිවි සැනසුන මානසිකත්වයේ උදා වෙන්නේ නැහැ. මාර්ගඵල අවබෝධී මනස ගොඩ නැගෙන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් හරි අමාරුයි කොහොම හරි මේක තේරුම් ගන්න ඕනේ විදිහට. ඉතින් මේකෙදි මොකද කරන්නේ? අන බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ප්‍රමේය දයන ගන්න නම් ඕනේ නැහැ මෙන්න මෙතෙන්දී. මොකද්ද ඕනේ වෙන්නේ? රාගේ ආදීනව, දේසේ ආදීනව, මෝහේ ආදීනව මේ ටික වැටහුණාට පස්සේ මේ වටිනවා දෙයක් කියලා හිතන් හිතා ඉන්නේ ඉඳ තමයි මේක වැටහුන්නේ නැත්තේ. ලෝකේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බලන්න පුරුදුනහම ඔය අවබෝධයේ කොයි මොහොතක හරි ආවෝ අනේ අසාර ලෝකය. අසාර රූපස්කන්ධය, අසාර වේදනායිස්කන්ධය, අසාර සංඥායිස්කන්ධය, අසාර සංකාරයිස්කන්ධය, අසාර විඥානයිස්කන්ධය, අසාර ලෝකයක්, අසාර පංචස්කන්ධය. ඔන්නේ අදහස කවදා හරි ආවනම් හරියට හිතට ඔය ටිකෙන් ගොඩ නැගිච්ච ඒවා නේද මේ ආස්වාද ලබන පස්සේ යන්නේ. ඕකෙන් කොහේද සාරත්වයක් හම්බ වෙන්නේ? තමන්ටම ඥාන ගෝචර වෙනවා. ඔය අසාරදී සාරයි කියලා හිතාගෙන නේද ගැටි ගැටි ඕවා රැකගන්න, පෝෂණය කරගන්න, ඒවා බදාගන්න, මම කරගන්න, වගේ කරගන්න මේ දඟලන්නේ. ඔය අදහස එනවා. එනකොට රාග නිවිල යනවා, දේශ නිවිල යනවා. රාගකින් නිවෙනවා, දේශකින් නිවෙනවා. සාරයි කියලා හිතාගත්ත එක මෝහය, අසාරයි කියලා දැක්කහම ප්‍රඥාව පහළ වෙනවා. මෝහ ගිනි නිවෙනවා. අන නිවිලා කියලා වයි දකින්නවා. පෙර මට මෙහෙම දේ දකින්නකොට, මෙහෙම අරමුණු වෙනකොට කොච්චර රාගකින් නැగి නැగి පුරපුරා නැగిලා හිටන් ඒ පස්සේ මනස ගියාද? ඒක අසාරයි කියලා වැටහුණේ සත්‍යයක් වැටහුණා. දැන් ඒ අරමුණ එනකොට අසාරත්වයක් එනවා මිස සාරත්වයක් කොහෙද ඉවෙ කියලා දකින්නවා එනකොට. අර ඉස්සර දිවිච්ච රාගගින වෙනිපෙනි අඩු වෙලා යනවා පේනවා. නිවි නිවි යනවා තමන්ට දකින්නකොට අන්න සම්දිට්ඨික ලක්ෂණ ඔක්කොම ඉනවා එතන. ඒ මොහොතේ ඒ කියනකොටම පෙරපසු වෙන්න දෙයක් නැහැ. එතකොටම දැයින පටන් ගන්නවා මේවා හරයක් ඇති දේවල් නෙවෙයි. ඔය අදහස යම් තරමට වැදුනද ඒ මට්ටමට රෝගේ ලෝකෙ දිවෙන රාගගින, ද්වේෂගින, මෝහගින නිවිල යනවා. පළවෙනි වතාවේ දකින්නට නිමිච්ච හරිය මහා ගොඩක්. ඉතිරිලා තියෙන්නේ බොහොම ටිකයි. සෝවාන් ඵලයේ ලැබනකොටම නිමිච්ච ගින්න අප්‍රමාණයි. ඉතිරිලා තියෙන්නේ බොහොම ටිකයි. ඒ ටික තමයි ඉතුරු මාර්ගඵල වලින් අත්හැරලා ගිලා සම්පූර්ණ රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ වෙලා නිවන පූර්ණ වෙන්නේ. අන්න ඒක තමයි මේ පෙන්වන්නේ. ওই ටිකට බාධා පැමිණෙන්නේ. ඔන්න ඔය බුද්ධාඥාව කියන එක කැඩුනොත් ඒ විලායේදී බාධා පැමිණෙනවා. ඉතින් ඒතකොට මොකද කරන්නේ අපි? බුද්ධාඥාව දැනගන්න විදිහක් නැහැ කවදාවත් ඉස්සෙල්ලාම කල්යාණ මිත්‍ර සම්පත්තිය පළවෙනි වෙන්නේ නැති තාක්කල්. යම පව් කියලා ලෝක සම්මේලනයේ කතා කරලා කියන්න පුළුවන්. ඒක තමන්ගේ හදට එකඟව, හදවතට එකඟව පව් බව වැටහුණේ නැත්නම් ඔයා කොහොමද ඔක පව් කියන්නේ? පොතේ තියෙනවනේ. හාමුදුරුවෝ කිව්වනේ. අපේ බුදුබණේ ඒක ගියා තියෙනවනේ. ඒකින්දයි පව් කියන්නේ කියන්න වෙනවා. එහෙම කියලා හරියන්නේ නැහැ. ඒක පව් වෙන හැටි තමයි තේරෙන්න ඕනේ. එතකොටයි යන්න නියම ක්‍රමයට ඒක දැනගත්තේ ඒ කිව්ව වචනේ. ඒ තාකල් වැටහිම පූර්ණ නැහැ. ඒ තාකල් අන්‍ය දෙයකට ආධාරයකට වැදිලා කියනා මිසක් පර ප්‍රත්‍ය රහිතයි කියන දෙන්න ආවේ නැහැ. අනුන්ගේ ආධාරයක් ඕනේ නැහැ දැන් බලන සෝරගන්න. බුද්ධාඥාව තෝරා ගන්න කවුරුවක් පස්සේ යන්න ඕනේ නැහැ. මේක බුද්ධාඥාවක්ද නැද්ද කියලා බලා ගන්න. පරප්‍රත්‍ය රහිතව තමන්ගේ ඥානීය ගෝචරින අවස්ථාව ආවට පස්සේ තමයි ඔන්න මේ ධර්මීය අවබෝධයට මඟ පෑදෙන. එතකන් ඔය ආනා විදික්කමාවරණය කියන බුදුවන කැඩෙන මඟ පෑදෙනවා. බුදුවන පොතේ නැහැ. තියෙන්න පුළුවන් විස්තර කරපු එක බලාගෙන ගියාම මේ තුලින් ගන්නත් පුළුවන්, නොගන්නත් පුළුවන්. විවිධාකාරයෙන් කලින් කාලේ ඔය අදහස් වෙනස් වෙලා ඉන්නත් පුළුවන්. සමහරවල් මේ පොත ලියලා ඊළඟ පොත ලියනට මේ ලොකු හාමුදුරන්ට වැරදිලා තමයි මේක ලියා තියෙන්නේ. පස්සේ පොඩි හාමුදුර පණ්ඩිත වෙලා හිටන් ඊළඟ පුස්කොළ පොත ලියනකොට අර කපලා දාලා එයාගේ වචන දාන්න පුළුවන්. දැන් අපි කොහොමද දන්නේ? අවුරුදු දහස් ගණනක් තිස්සේ මෙහෙම කරගෙන ආපු පුස්කොළ පරම්පරාවේ මුල් ඉවැ කෑලිත් නේ. දැන් මොනවද තියෙන්නේ? අවුරුදු 200කින් එහා ළියව පුස්කොළ පොතක් මුළු ලෝකෙම හොයාගන්න නැහැ. ථේරවාදී දීඝනිකාය ලිව්ව, මජ්ක්‍ධිමනිකාය ලිව්ව, අංගුත්තරනිකාය, සංයුත්තනිකාය ආදී සූත්‍ර පිටකේ පොතක් අවුරුදු 200ක් නිහා එකක් අද මුළු ලෝකෙම හොයාගන්න නැහැ. ථේරවාදී ත්‍රිවිධකේ ත්‍රිවිධ පොත් මේ දැන්ට ලැබිලා තියෙන එවෙන් අවුරුදු 200ෙන් මෙහා ත්‍රිවිධ පෝස්කෝල පොත් විතරයි තිබිලා ඒවෙන් අරන් තමයි දැන් ඔය පොත්ේ ලියා තියෙන්නේ. ඔය ඉස්සෙල්ලා ලිව්වේ වැඩි සමහර දාලා විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ලොකු හාමුදුරුවෝ ලියා තිබිච්ච පොතවල පොඩි හාමුදුරුවෝ පොත ලියනවා පොඩි හාමුදුරුවෝ ඉන්දියාවේ එහෙම ගිහින් ආව නම් එහෙම ආ සංස්කෘත එහෙම ටිකක් කියන ආව නම් එහෙම ලොකු හාමුදුරුවෝ සුට්ටුවට ගණන් ගන්න නැහැ ඊට පස්සේ. එයා පොතක් ලියනවා හරියට. එයාගේ අදහසුත් වැටෙනවා. අර පදවලට එයාගේ අදහසින් ගියේ තෙල්ලක් පුළුවන්. මොකද පාලියෙන් ලියන හැටි දන්නවා, කියන හැටි දන්නවා. ඔන්න සංස්කෘතයෙන් ලියන්නත් පුළුවන්, කියන්නත් පුළුවන්. ෂඩ් භාෂා පරමේශ්වරලායිලා අයිනෝ. ඊට පස්සේ කොයි දීපිය පල්ලි හයක නගන ගන්න. උර හිටු එක නා කිව් එක ගණන් ගන්නෑ. දැන් ওই විදිහ ලිව්වට පස්සේ තවත් අවුරුදු 100ක් හමාරක් කරනවා. එයා ලිව්ව පොතක් දිනකඩ වෙලා ඉවරයි. ඊට පස්සේ ලිව් එකෙනෙක් ඒක බලාගෙන පොතක් ලියනවා. එයාගේ අදහස දුකට දාන්න පුළුවන්. ඔහොම හොම ගෙන හිටන් දැන් කොහොම හරි ඇවිදලා අවුරුදු 2500 ගණක් ගිහිලා ඉතින් මේ අවුරුදු 200ට මෙහා තිබිච්ච පුස්කොළ පොත් ටිකක් විතර අපිට ඉතුරුලා තිබුණේ බුදුදහම අරගන්න. දැන් ඔයා වචන කොච්චර වෙනස් වෙලා තියෙන පුළුවන්ද? ඉතින් එදා පොතෙන් පොත බලගුවාම පරස්පරේවා තියෙනවා. එක පොතක තියෙන වචන අනිත් සාපතක වෙනස් විදිහක්. ඉතින් අර දැන් ඔය ලියා තියෙන දැන්ට සිංහලට අරගෙන තියෙන පොත්වල නැහනම් ඔය දැන්ට මේ ධර්ම මේ විස්තර කරලා තියෙන පොත්වල යටින් ලියා තියෙනවා අහවල් පොතේ මෙහෙමයි. සිංහල මුද්‍රිත පොතේ තියෙන මෙහෙමයි. බුරුම පොතේ තියෙන එක මෙන්න මෙහෙමයි ඔය වචන කියලා. ඔහොම යටින් ලියා තියෙනවා මහා ගුණක් වචන. ඉතින් ඥානවන්තයෝ දාලා හොයලා ගන්දරා යමට කොරන්න දෙයක් නැහැ කියන්නේ තමයි ලියා තියෙන්නේ. එහෙම දැන්ටත් ඒක පැහැදිලිව පේනවා. වචන පොතෙන් පොතට වෙනස් වෙලා තිබිච්ච. සමහරවිට පොත් හුඟක් අරගෙන හොයාගෙන ඉතින් වැඩි හරියක් තිබිච්ච පොතේ තියෙන එකයි ගැලපෙන එකයි දැන් ස්වාමීන් වහන්සේලා දැන්ට වැටෙන හැටියට හොයලා තමයි මේක තමයි නම් මේකට ගැලපෙන්න දාන වචන දාන එක ලියා තමයි ඔය බුද්ධ ජයන්ති ග්‍රන්ථමාලා පොත්වල සූත්‍ර ටික හදලා දැන්ට මුද්‍රණය කරලා තියෙන්නේ. එහෙම ක්‍රමයක්. ඉතින් ඔය මුද්‍රණය කරේ බලා 100%ක්ම දැන් ආව මූලික ධර්මයේ හරවත් අර්ථයමයි තියෙන කියලා ගන්න බැරි වෙන ඔය හේතුවයි. ඉතින් විමර්ශනය කළාමයි ඔය තෝරා ගන්න ඕනි. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ වචන ටිකල අනිත්‍ය කියන වචනේ දීලා අනිත්‍ය කියන්නේ මොකද හබුහම ස්ථිර නැහැ කියලා අදහහින් ඒ වචනේ දීලා ස්ථිර නැති නිසා දුකයි කියලා සම්මත කළා. අද වෙනකොට දීලා තියෙන්නේ ඒකයි. අනිත්‍ය කියන වචනේ තිබිච්ච අර්ථය වැහිලා ගියා. අනිස කියන වචනේ අදත් තියෙනවා. සමහර තැන්වල අදත් ලියා තියෙනවා. අනිත්‍ය කියලා වැඩි හරියක් තෝරනවා සිංහල ලියා තියෙනවා. ඔය අනිස කියන වචනේ තමයි අද අනිසී කියන්නේ. නිසි අනිසි. නිසි වැඩ අනිසි වැඩ කිව්වොත් අදත් තේරෙනවා සිංහල වචනේ. ඔය අනිසි වැඩ කරන්න එපා. නිසි ලෙස කටයුතු කරන්න. ඔය නිසි කියන වචනේ කොච්චර ලස්සන අර්ථ තියෙනවද? ඉතින් අහන්නේ මොකද්ද? යෝ පරිත්‍ත සමෝපාදම් පස්සති සෝ ධම්මං පස්සති. ධර්මයේ දකින්න පරිත්‍ත සමෝපාදේ දකින්න ඕන. එහෙනම් පරිත්‍ත සමෝපාදයෙන් ධර්මයේ දකින්නේ පරිත්‍ත සමෝපාදයෙන් පෙන්නලා තියෙන යම් කිසි ක්‍රියාවලියක් වෙනින් ගොඩනැගිලා එන මේ ලෝකේ අවසානයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයෙන් කෙලවර වෙන හැටි. ඒක තමයි ප්‍රතිපලය. ඊට පස්සේ ඒකෙ මොකද වෙන්නේ? දුක් විඳ ඉවරයි. ඉතින් ඉදිරියට ගිරක් දෙන්නේ නැද්ද සැපක් එහෙම කවදාවත්? දුක් දීලා කෙලවර වුණා මිසක් දැන් තව එකක් දුක් අගොඩ නගලා ඒකිනු දුක් දීලා කෙලවර වුණා මිසක් ඔහොම ඉන ගමනක් මිසක් වෙන සැපක් නම් දීප එකක් නැහැ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අවසාන ප්‍රතිපලයේ ඔච්චර නම් ඔයින් හැර වෙන සැනසුමක් නැත්නම් ඒ જાතිය කොච්චර ප්‍රියමනාපුණත් පරිහරණය නිසිද අනිසිද? අන්න තීරණේ ඥානවන්ත තීරණේ එනවා. මොකද්ද? එහෙනම් කොච්චර ආස්වාදයන්ට වහලලා ආවත් වැඩක් නැහැ. කොච්චර ප්‍රියමනාපයෙන් ආවත් ඒකේ අවසානයේ වෙන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයෙන් කෙලවර කරන එකක් මිසක් වෙන සැනසීමක් ලබා දෙන්නේ නැහැ නම් කොච්චර ප්‍රියමනාපයෙන් ආවත් ඒක මහා මර උගලක් නේ. පරිහරණ අනිසි මිස නිසි කියන්න පුළුවන්. අන්න ප්‍රඥාවේ තීරණෙන් අනිසි දැක්කහම අනිච්ච දැක්කා. දැන් අනිච්චය කියන්නේ මොකක්ද අහපුවාම විශ්තිර නැහැ කිය කියලා පේනවාද වැටෙනවා. දැන් මොකද දකින්න ඕනේ? අනිසි බව දකින්න ඕනේ. අනිසි බව දකින්න මොකෙන්ද? පරිච්ඡමපාදෝ දකින්න ඕනේ. පරිච්ඡමපාදෙන් දකින්නේ කොහොමද? අවසාන ප්‍රතිඵලයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවන්ති කියන දේ නේද? ඉතින් නිසිද? යම්කිසි මිනිස්සෙක් බොනවා. ඉතින් අපි දෙමෝ ගමේ ගොඩේ හදලා කියලා දිනේවා. කටු සොද් දානවා, කටු කම්බිත් දානවා, ජරාගලවලුත් දානවා, කෝරම්බේතුත් දානවා, මොනව හරි යවකාරණුත් දානවා, මොනව හරි ගමනේ දාලා දාලා හිටන් ඉක්මනට පිරාගෙන පොලිසියෙන් ඉඳිලා අද උදේ දාලා හවස පිරාගන්න බලන ඒකස් කරනවා. මැරුණත් එකයි ඉන්නත් එකයි මිනිස්සු වෙන ප්‍රශ්නයක් නෑ. දැන් එහෙම කරලා කරලා දීලා ඉතින් විවාහම කියනවා. වැඩි කල් යන්න ඉතින් ඔකයි පබ්බුව කුණු වෙලා කැවුතු දීලා මැරිනවා ඔක. ඒ තරම් සරයියෝක කියලා. ඌ ගණන් ගන්නේ නැහැ බොනෝ. අවසාන ප්‍රතිඵලයේ අර විදිහේ දුකටපත් වෙලා නැගිට ගන්න බැරුව ඇතුලේ පබ්බු කැවුතු තැඹිලා කුණු වෙලා මැරිලා යනවා නම් ඒ බොන එක නිසිද අනිසිද? ආස්වාද තිබුණාද? ඥානවන්තයා නිගමනය කරනවා. ඥානවන්තයන් අහනවා. තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියනවා එහෙනම් ඒ බීම බොන්න නිසිද අනිසිද? බිව්වොත් වෙරි වෙනවා. ඒක නැත්තේනේ. ඒ නිසාමයි පොර කකා බොන්නේ. හැබැයි ඔගේ අවසාන ප්‍රතිවලයේ වෙන්නේ කවදාවත් සැනසුමක් නෙවෙයි. මෙන්න මේ ජරාවට මරණයට පත් වෙලා යන එක. තත්ත්වය මේකයි. අකාලේ මැරෙනවා. නිකන් නෙමෙයි මැරෙන්නේ. අන්තිමට දහ දුක් විඳලා කුණු වෙලා මැරෙන්නේ. බඩවැල් තැම්බිලා. කර කියා ගන්න දෙයක් නැහැ. අකාලේ මෙහෙම මැරිලා යන්නේ ජාතියේ වීමක්. හැබැයි ආශාවත් තමයි වුණේ විලාද. එහෙනම් ඒ කසිපු වුණ එක නිසිද අනිසිද? දැන් නිසි කියයි ඒකට ගැල ඒකටම කෑදර වෙලා ඉන්න මොඩියු ටිකක් නෑ නිසි කියයි. යථාර්ථයේ මේක ඇත්ත නැත්ත බුල ඥානවන්තයෙක්ගෙන් ඇහුවොත් කොහොමද නිසි වෙන්නේ? උත්තරේ ඒකයි. බොණේකාගෙන් අහන ඔව් ඥානවන්තයෙක් නම් මම බොනවා තමයි හැබැයි නිසි නෑ කියලා මම අවුගෝ පිළිගන්නවා. අනිසි කියයි. එහෙනම් කසිපු අනිච්චයි කියලා පිළිගත්තා නම් හරියට හරි. ධර්මයේ තේරෙනවා. මොකක් නිසාද? අනිච්ච කියන වචනේ ස්ථිර නෑ කියන එක දාන්න නැතුව අනිසි වෙන අර්ථයෙන් ගන්න ඕනේ. අන්න බුදුරන් වහන්සේ දේශනා කළ අනිච්ච තෝරා ගන්න ක්‍රමය. අනිච්ච කියන එකේ අර්ථය මොකද්ද? පරිහරණයට අනිසි. ඔබ තෝරා ගන්න ඕනේ. එතකොට පරිහරණයට අනිසි දේ තෝරා ගත්තහම අනිසි කියන වචනේ අර්ථය අත්‍යවශ්‍ය චතු මේ ඔබ ත්‍රිලක්ෂණ නම් ත්‍රිලකුණු අවබෝධ කරගන්න. ඔකට අනිත්‍යයි කියලා ස්ථිර නැහැ කියලා වචනේ දාගත්තට පස්සේ පැටලෙනවනේ. ඔය අදහස තියෙනවද? කසිපු ස්ථිර නැති නිසාද දුක? කසිපු අනිසි නිසාද? දුක ගොඩ නැගු. මොකද ස්ථිර නැති කියන හරියක් අහලකවත් තියෙනවද මේ දුක ගොඩ නැගින්න? අනිසි උනේ මොකක් නිසාද අහුවාම? බඩවැල් තැඹිලා, පපු කැවුරු තැඹිලා, මේකේ තියෙන විසට තැඹිලා අකාලේ මැරෙන නිසායි. අනිසි කියන නිගමනය ඒක. කසිපු ස්ථිර නැහැ කියලා හිතන් ඒ නිසා දුකක් ඉනවා කිව්වොත් මේක මොකද්ද තේරෙන්නේ? ඉතිර ඇති නැති කතාවක් දාලා කොච්චර වැහුණාද? දැන් මේ ලෝකේ ඒ වගේ රාගයට වත් වෙලා රාගයෙන් සත් වෙච්ච මනුස්සයා රාගයෙන් මුලා වෙලා කරන කටයුතු නිසා නොයේ දූෂණ වංචා මහා නීච වැඩ කරනවනම් ඒ හේතුවෙන් ඔහුගේ ජීවිතයේ කාලකණ්ණි වෙනවනම් ඔහු නිසා අන්නේ පුද්ගලිය දූෂණයට පත් වෙනවනම් සමාජයේ දූෂණය වෙනවනම් තිරිසම්භාවයට පත් වෙනවනම් ඒකෙන් කවදාවත් යහපතක් වෙන්නේ නැහැ නං එවන්දු වන්නා වූ රාගේ නිසිත අනිසිත කියලා හේතු ඇතුවම දකින්නයි කනිසී කිය. කාම මිත්‍යාචාරයෙන් නිසිත අනිසිත ඒකාන්තයෙන් අනිසී කියලා උත්තරයක් දෙනවා. ඒ අනිසි නිසා මොකද කිව්වේ? කාම මිත්‍යාචාරයෙන් සැපද ඇති වෙන්නේ දුකද? සැප පෙන්නගෙන ඇවිදිලා මහා දුක්ඛිත විනාශයක් ඇති කරනවා. ඒ නිසා කාම මිත්‍යාචාරය අනිසි. එහෙනම් කාම මිත්‍යාචාරයේ ස්ථිර නැහනඳ දුක වුණි. අනිසි නිසානේ. ඇයි අනිසි කියලා මොකෙන්ද නිගමනය කළේ? අර මූලධර්මයේම යථාර්ථයෙන් දැක්කම මේක හරියක් නෑ. මේකේ සිද්ධ වෙන්නේ මහ විනාශය. අන්නී අර්ථය තමයි මේක අනිසි කියලා නිගමනය කළේ. අන්න ප්‍රඥාවන්ත නිගමනය. දුක ගොඩනැගෙන්නේ යම්සේද ඒ නිසා අනිසි. එහෙනම් ඒ සාර ධර්මද? අසාර ධර්මද? ඥානවන්තයාගේ තීරණය අහුවා. කාම මිත්‍යාචාරය කොහොමද සාර ධර්මයක් වෙන්නේ? අසාර නැතුව. අනත්තං අසාර කට්ටේ නන්ති. අසාර අර්ථයෙන් අනත්තයි කියනවා. එන අද අනත්තයි කියන්නේ මොකද? ආත්මයක් නැහැ. ආත්මයක් නැති නිසා අනාත්මයි කියනවා කියලා. තේරෙනවද වැටහෙනවද? කසල ගොඩක් වැනි කාමියෝ අසාරදී අත්හරින්න හේතුකාරක වෙන යථාබෝධය ලැබුණාද? ආත්ම නැති නිසයි ගන්න නැති ආත්මයි කියලා ගන්න එකක් නැහැ කියේ. ආත්ම අනාත්ම කියලා වචන දෙකක් ලෝකේ තිබුණා. අන්න සංස්කෘතයෙන් අනාත්ම කියලා වචන දැම්මට පස්සේ බුදුරන් වහන්සේ ඒ වචනේ ගත්තේ නැහැ. ආත්ම කියන වචනේ පරිහරණයට ගත්තේ නැහැ. ස්වාමිනී ආත්මය තියෙනවද? උත්තර දුන්නේ නැහැ. ස්වාමිනී ආත්මයක් නැද්ද? ඒකත් උත්තර දුන්නේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ කියන ස්වාමිනී ආත්මයක් ඇද්ද ආත්මයක් නැද්ද කියලා අහන්නේ කරු උත්තර දෙන්නේ නැත්තේ ඇයි? අන්නේ ලබ්ධියක් අන්නේ දෘෂ්ටියක් හැදුව හිටව අන්නේ බුද්ධලින්ට ඔගල උත්තර දුන්නා සිද්ධ වෙන කාරණේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා. බුදුරයන් වහන්සේ ආනන්ද ආත්ම කියන වචනයක් මේ ලෝකේ මේ අන්නේ පරිබ්‍රාජිකව භාවිතා කරනවා. ඒ භාවිතා කරන්නේ ආත්ම කියන වචනය භාවිතා කරන්නේ මොකටද? සාස්වත දෘෂ්ටියට වැහෙලා ඉන්න ඒ දෘෂ්ටිය අගයෙන ඒ අයගේ භාවිතා කරන වචනය තමයි ආත්ම කියන්නේ. සාස්වත දෘෂ්ටියට මුල් බැහැගත් වචනය. මම ආත්මය තියෙනවා කියලා හැම කිව්වනම් ඒ අය කවදාවත් මම කියන අර්ථය ගන්නෙ නැහැ. ආත්ම කියලා මම පෙන්වන එක නෙමෙයි ගන්නෙ. ධර්මයෙන් පෙන්වන එක නෙමෙයි. උන් එච්චර කල් වදාගෙන ආපු ලබ්ධිය දෘෂ්ටියට වහිනවා. වැහැලා හිටන් අපේ අදහස බවත් ගෞතමයන් වහන්සේ අනුමත කරනවා කියලා උන් ඒක බදා ගන්නවා. උන් මුලාවටපත් වෙනවා. උන් කවදාවත් මං ආත්ම කියන එක තියනවා කිව්වොත් මම කියන ආත්ම කියන එක ගන්න උන්ට හැකියාවක් නැහැ. උන්ගේ දෘෂ්ටියේ ඒ ඥාණය උන්ට නැහැ. එදා මම කිව්වොත් එහෙම මං දැකපු දෙය තුලින් ආත්ම තියනවා කියලා. ඒ දහම නෙමෙයි උන් අරගන්නේ. අර සාස්වත දෘෂ්ටිගත වෙලා හිටන් ඒ දෘෂ්ටියෙන් අරගන්නවා. බවත් ගෞතමයන් වහන්සේ ආත්මවාදී අනුමත කළා. මෙන්න මේ සමංගවරු උත්තර දෙන්නේ. සාවි ආත්මය නැද්ද කියලා මම උත්තර දුන්නේ නැත්තේ. උච්ඡේද වාදී කරගහගත වමනෝ ඉන්නවා. පරිබ්‍රාජිකයෝ ඉන්නවා. ඒ උච්ඡේද දෘෂ්ටි ඇති අය. ඒගොල්ලන්ගේ නිගමනයක් තියෙනවා. මරණින් ඔක්කොම ඉවරයි. ආත්මය කොහෙද තියෙන්නේ? ආත්මයක් තියෙනවා කියන්නේ බොරුවක්, රවට්ටන්න. පින් කරපුවාම සැප විඳිනවලු, ආත්මයක් තියෙන නිසා පව් කරපුවාම දුක් විඳිනවලු. ඔය ඔක්කොම හදාගත්ත බොරු. කොච්චර පින් කළත්, කොච්චර පව් කළත් සැප දුක් විඳින එකක් ඕකෙන් හදගන්නේ නැහැ. එහෙම එකක් නෑ. මරණට පස්සේ ඉවරයි. ආත්මය කියන එකක් නෑ බොරු කතාව. මෙන්න මේක ලෝකේ දෘෂ්ටියක්. උච්ඡේද දෘෂ්ටිය. ගොඩනගාගෙන තියෙනවා ආත්මයක් නෑ කියන වචනේ දාලා. ඒ නිසා මම ආත්මයක් තියෙනවද අහපුවාම උත්තර දුන්නේ නැත්තේ ඒකයි. ආත්මයක් නැද්ද කියලා අහපුවාම උත්තර දුන්නේ නැත්තේ ඒකයි. එහෙනම් න ආත්ම අනාත්ම. දබුදල් මහදී අනාත්ම පිළිගත්තද? ලෝකයාගේ අනාත්මවාදී පිළිගත්තේ නැහැ. ආත්මවාදී පිළිගත්තේ නැහැ. අත්ත අනත්ත කියන වචනේ පෙන්නුවා අනත්තං අසාර කට්ටේ නන්ති. අසාරයි කියන අර්ථයෙන් අනත්ත කියන්නේ ආරෙවිනි. අර ලෝකයා අනත්ත කියන්නේ උච්ඡේද දෘෂ්ටි අර්ථේ. ඉතින් ලෝකයා කියන උත්තර දෙන්නේ නැතුව බුදුරන් වහන්සේ ආර්ය ධර්මයේ තේරුම් ගත්ත කෙනාට අනත්ත කියලා වචනයක් පෙන්නුවා. හැබැයි ලෝකයා කියන වහින්න එපා. ආරෙවිනි අනත්ත කියන්නේ අත්ත කියන්නේ ඒක නෙමෙයි මෙන්න මේකයි කියලා පෙන්නුවා. එහෙනම් ඒ ආරෙවිනි අර්ථය අරගෙන සිංහලට ගත්තනම් සිංහලට අනාත්ම කියන වචනේ දාලා ගන්නේ නැතුව ආත්ම අනාත්ම කියන එක අහක කරලා අපි සිංහල වචනේ දුන්නනම් පාලි වචනේ සිංහලට අරගින් අපිට පැටලිල්ලේ ඉන්නේ. එහෙනම් මොකද ගන්නේ? අනත්ත නම් අනාත සිංහල වචනේ. අනාත්ම කියලා දුන්නට පස්සේ අර අනාත්ම දෘෂ්ටිකාරින්ගේ පැත්තට නැඹුරු වුණා. ආත්මයක් නැහැ කියන අර්ථය අරගින් දැන් මොකද ගත්තේ? අවිරදුන වචනේ සිංහල අර්ථය දෙනවා අනත්ත කියන එකට. අනාත අනාත කියන එකේ අනික් වචනේ ආත්ම කියන එකට ආත. ආත අනාත. දැන් අහුවත් එහෙම මොකද යකෝ ආත කියන්නේ? මොන සිංහල පදයක්ද? ආත අපාතක් නැති විලා සිංහල පදේ තියෙන්නේ ආත. ආතපාතක් නැතුව විභාගාතය ඇවිදිනවා. අන්න දැක ගන්න ඕන වචනේ. ආත කියන වචනේ අපේ සිංහල තියෙනවා. හොඳ ගැඹුරු අර්ථයක් දෙන වචනයක්. ආත තියෙනවා නම් පිළිසරණක් තියෙනවා. ආත නැහනම් පිළිසරණක් නැහැ. ආතයි පාතයි තියෙන කෙනා දුකක් නැතුව ඉන්නවා. ආත පාතක් නැති කෙනා ඉබාගතේ අසරණලා යනවා. මේ සිංහල අර්ථය යෝකේ තියෙනවා. ආතයි පාතයි තව කෙටි කරලා ගන්නවා අර්ථය ගන්න නිරුක්ති. ආතයි පාතයි කියන. ආතයි පාතයි තමයි අතපත. දැන් තවත් එහෙට ගන්නවා සුද්ධ කරලා විග්‍රහ කරලා නිරුක්ති. යම් කෙනෙකුට අතයි පතයි තියෙනවා නම් වාඩි කිනුනහම අතෙන් පතයි දිහාගෙන කනවා. බත් පත තියෙනවා පත කිව්ව පතට. අතක් තියෙනවා හොඳට. බත් පතක් තියෙනවා අනුලා හොඳට වාඩි කිනුනහම කනවා. යම් කෙනෙකුට පත තිබුණත් අත නැහනම් කවුරුවක් කවනකන් ඉන්නවද? කන්න විදිහක් නැහැ. ලියා ගන්න විදිහකුත් නැහැ. අතයි පතයි දෙකම තියෙන කෙනාට යම් කිසි හැකියාවක් තියෙනවා වගේම යමෙකුට අතත් නැහනම් පතත් නැහනම් මොකද වෙන්නේ? ඔහුට ජීවත් වෙන්න අමාරුයි. අනුගේ පිළිසරණකින් අනාතීක් වෙලා ඉන්නව. න අත. අත නැති එකා වගේ. අන්න අනාත කියන වචනේ අර්ථයට එකින් එක ලෙහිලා ගිහිල්ලා හිටන් වචනේ ස්වභාවය හැංගීමට එන හැටි. අතක් නැති එකට කර කියා ගන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මේ අනාත කියන වචනේෙන් පෙන්නන්නේ. එනම් මේ ලෝකේ සාරත්වයක් හොයාගෙන ගිය කෙනාට මොකද වෙන්නේ? අනාත වෙන්න වෙනවා. ඔහුට අතක් හම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අතක් නැති එකාගේ තියෙන ස්වභාවය වාගේ තමයි ලෝකේ ප්‍රියයි මනාපයි කියලා තම ලෝකේ පස්සේ හොඳ හොයාගෙන ගිය කෙනාට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන උපායාසයන්ගේ ප්‍රතිඵලය හම් වෙනවා මිසක් ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති ශෝකයක් පරිදේවයක් දුකක් දොම්නසක් උපායාසයක් නැති බලාපොරොත්තු නම් ඉෂ්ට වෙන්නේ නැහැ. මොකද බලාපොරොත්තු ඔක්කොම කරන්නේ ජරාවටපත් වෙන්න නෙමෙයි මරණයටපත් වෙන්න නෙමෙයි. අනේ එහෙම වෙන්න බෑ. මම මේ ප්‍රියමනාපී ජරාවටපත් වෙලා මරණයටපත් වෙලා බෑ. ඒක පවත්තන්නයි මම මේ දඟලන්නේ. කොරන්නේ බැරි දේ උත්සාහ කරනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් නැති පැත්තක් හොයනවා. බලාපොරොත්තු ඒක. නමුත් අවසාන ප්‍රතිපලයේ අපි සියලු බලාපොරොත්තු බිඳගෙන ගිහිල්ලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් ওই සියලු ප්‍රියමනාපිය කෙලවර කරනවා. ඕකයි ලෝක ධර්මතාවය. මෙන්න මේ දැනගත්තාම දකින්නවා. එහෙනම් අපි මේ ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති ශෝකයක් පරිදේවයක් දුකක් දොම්නසක් උපායාසයක් නැති සැනසුමක් හොයාගෙන යන ගමන අනාතයි. හම්බ වෙන්නේ නැහැ නේ එහෙම එකක්. හම්බ වුණා කියලා හැවටෙනවා මිසක් හම්බ වෙලා නැහැ කාටවත්. හම්බුණා නම් ඔහු එතනනේ. ජරාවට මරණයට පත් වෙන්නේ නැති එකක් හම්බුණා නම් එතන ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසත් නැත්නම් එයා එතන ඉක්මෝරයිට මේ විනු ලෝකේ සැරිසරනවාද? එහෙම අධ්‍යාවක් කොහේ හරි තිබුණා නම් එහෙම ඉන්න තැනක් තිබුණා නම් දෙවියෙක් කියලා හරි බ්‍රාහ්මණයෙක් කියලා හරි කොහේ හරි ඉන්න තැනක් තිබුණා නම් එහෙම එතන ජරාවට මරණයට පත් වෙන්නේ නැහැ නං ඒ ගිහින් අවසාන උප්පත්ති එතන. ආයි මෙහෙ ඉඳ බෑනේ. එහෙනම් මේ සැරිසරන අපි කවුරුවත් මෙච්චර අනන්ත සංසාරේ ඇවිදිලා ජරාවක් මරණයක් ව්‍යාධියක් ශෝකයක් පරිදේවයක් දුකක් දොම්නසක් උපායාසයක් නැති එක තැනක්වත් හම්බෙලා නැති නිසා අද මෙතන හම්බ වුණ හම්බුන ප්‍රියයි මනාපයි කියව හැම එකක්ම අද වෙනසිලා. ඉතුරු වෙලා නැහැ. අපි බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැහැ. එහෙනම් එහෙම ඉවත් වෙනනම් ඒ ගමන අනාතයි. අන්න අනත්තං අසාර කට්ටේ නැති සාරත්වයක් නැහැ. කොයි සාරත්වය? සාරත්වයක් තියනවා කියලා හිතාගෙන අසාරත්වයටපත් වුණා මිසක් සාරත්වයක් හම්බෙලා නැහැ සසර ගමනේ කොතනකවත්. ඔක්කොම හදාගෙන දැන් මහන්සියලා මනුස්සයෙක් කියලා ඉන්න කාලේ බැලුවොත් පුංචි කාලේ ළමා කාලේ පටන්ගෙන කොහොම හරි පොඩි එකකට උගන්වලා කවුද කරන්න ඕනේ? නඩුකාරයෙක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රින්සිපල් කෙනෙක්ම කරන්න ඕනේ. එහෙම නැත්නම් මෙයා නීතිඥයෙක් කරන්න ඕනේ. එහෙම නැත්නම් විද්‍යාඥයෙක් කරන්න ඕනේ. විශේෂඥයෙක් ඉංජිනේරුවෙක් කරන්න ඕනේ. ඉතින් මහන්තිලා මහන්තිලා ඔක්කොම කරලා පොඩි කාලේ නම් ලැබිලා හිටන් කොහොම හරි කරගත්තා නම් මොකද ඉන්නේ? අම්මලා සන්තෝසයි. විහේ මල් පිපෙනවා වගේ වෙඩිපත්තු කරනවා, කෑම මේස අරිනවා, ගෙනහල්ලා සංග්‍රහ කරනවා. ඉතින් අවුරුදු කීයක් යනකන්ද මේ ඔක්කොම හරි කීයේ ඉඳලා අන්තිමට බලනකොට අනේ අවුරුදු 60ක් 70ක් 80ක් 90ක් ඔය ඔක්කොම රඟපෑම කරලා හිටන් බලනකොට අර ළමයා විද්‍යාඥයත් වෙලා නඩුකාරයත් වෙලා නීතිඥයත් වෙලා වයසත් ගිහිලා වැන්සනුත් ගිහිලා දැන් අවුරුදු 80ක් යනකොට දැන් ඉතින් මරණයට 50 දිනලා ආවිදිලා දැන් අහලවල්න මෙච්චර කල් මහන්තිලා ඔක්කොම කරලා නඩුකාරයා වුණානේ. දැන් ඔය හුස්ම අදින්නේ මොකද? පණ ඇද දතපයි විවිලෝ වේවි. ඇහෙනවද උඹල මං කියන එක කියලා අහුවෝ. ඇහෙනවා. මෙච්චර කාල කවුරු වෙන්නද දැඟලුවේ? වාලිකාවෙන් දැඟලුවේ, තලං කරලා දැඟලුවේ, නළුකාරයා වෙන්නේ. හම්බ වුණාද නළුකාරකම? හම්බ වුණා. දැන් මොකද්ද වෙන්නේ යන්නේ? මැරෙන්නේ. නළුකාරකම අරන්ද යන්නේ. අනාතයි. එහෙනම් නාතයි කියලා හිතාගෙන සන්තෝෂුනේ අනාතය කරන්නේ. සියලුට ආනන්තර අරගෙන උද්දාම වෙලා ඉන්නවා. කවුද? බලාපොරොත්තු සඵල වුණා, හේමල් පිපුණා, බලාපොරොත්තු ඔක්කොම හරි. කවුද? ජනාධිපති වුණා. දැන් ඉතින් හරිය සන්තෝෂෙන් පළවෙනි තැන ලැබුණා. ඔක්කොම බලා ඉන්නවා කොච්චර වාසනාවන්තයද, කොච්චර පින්වන්තයද, මිත්‍ර සැනිරපත් වෙන්නේ. හැබැයි වයසට කොලක් කරන්න බැහැ, යනවා වයස. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අවුරුදු කීයද කොහොම ගියා වුණත් මානසික උපාධිය පටන් මැරෙනට අවුරුදු 60යි 70යි 80යි 90යි ඉවරයි. කොච්චර හිටියා වුණත් 60 පෙන්න 70 පෙන්න. දැන් ඉතින් ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ. දැන් බලගුවාම කාලේ ඉවරයි, පෙන්ෂන් කාලේ. දැන් පෙන්ෂන් ජනාධිපති නිසා පාලනය කරන ජනාධිපති නෙමෙයි. 80ක් ගියා, නැන කාලේ ගියා, ලෙඩක් හැදුනා, පිළිකාවක් හැදුනා, යාගණ්ඩිය ගන්න බැරුව ගියා, එන්න මොකක් හරි හදිසි අනතුරකටපත් වුණා, අතපය කැඩුනා, නැගිටා ගන්න බැරුව ගියා, කොන්ද කන්නා. මොන ඕන හේතු වෙන්න පුළුවන්? හරියයි, මේ ජනාධිපති කරලා තිබුණේ, අගමැති කරලා තිබුණේ, ඇමති කරලා තිබුණේ. අවසානයේ ගිහිලා උද්දාම වෙලා කොච්චර ජය පැන් වීවි හිටියත් අවුරුදු 80 පැන්නට පස්සේ පලාදිනේක ඔක්කොට වෙනවා. කොතෙන්දී හරි ලං වෙලා අහනවා, මොකද ඒ හූල්ලන්නේ? ඔය අතපය වෙවිලි වෙවිලි අදින්නේ මොකද? ඇහෙනවද මං කියන්නේ? යන්තම් ඇහෙනවා. ඔක්කොම නිච්චි නැහැ. මෙලෝ ඉන්නවද? එලෝ ඉන්නවද? නැහැ. යම කාලේ කිව්වේ එකයි. දෙලෝ ඉන්න වෙලාව. දැන් අහනවා මොකද සන්තෝෂයෙන් බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු සඵල වුණා කිව්වා නේද? ඔව් ඔව්, මං එහෙම කිව්වා, මතකයි. මොකද්ද හම්බුනේ? මොකද්ද හම්බුනේ? ජනාධිපති, එන අගමැති, නැමැති. බලාපොරොත්තු හරි ගියා. දැන් හරි ගියාද? දැන් තව පොඩ්ඩේ මොකද්ද වෙන්නේ යන්නේ? අනේ කතා කරන්න එපා, මැරෙන්නේ. එහෙම කියන්නත් එපා කියලා හූලනවා. නෑ නෑ, ඔබ කොහොමද මැරෙනවා? තව ටිකකින් ඔය හූලන්නේ පණ අදින්නේ. දැන් ඉතින් අලකට වටිනවා එක අලන්ද යන්න හදන. මොනවා අරයි යන්නේ? මොනවද ඉතුරුලා තියෙන්නේ? මොකුත්ම ඉතුරු නැද්ද ඔබට? නෑ, මට මතකයි ඉතුරු වෙච්ච ටික. ඔක මතක් කරන්න එපා. ඇයි? ජනාධිපති වෙන්න මං කී දිනෙක මැරුවාද? කී දිනෙකට පහර ගැහුවාද? ඇමති වෙන්න, മന്ത്രി වෙන්න මං කොච්චර මහන්සිලාද ඉතිය කරගත්ත? ඒ කරගත්ත පව නම් මතක් වෙනවා. ඒක නම් මට දාලා යන්න බෑ. පණ යනකොට ඒකත් එක්ක ගිහින් කොහෙද යන්නේ? අර පව් කඳ ගෙවන තැනට ගිහින් උපදිනකොට මොකද හම්බ වුණේ? මේ ලෝකේ, මේ ලෝක සත්‍යය ප්‍රියයි මලාපය කියන තානාන්තරයෙන් මොකද හම්බෙච්ච වාසනාව? ජරා මරණ ශෝක පරිදේව දුක් දෝම සපයාස කරගහගෙන ගියා විසම මොකද ප්‍රතිඵලය? මෙන්න හැඟවිච්ච එක බලන්න කියලා වෙන්නේ මෙහෙමයි. රජකම් කෙරුවත් ඔච්චරයි. අද ජනාධිපති කිව්වේ ඉසර මහරජුරෝ කිව්ව එක නා. අද සමාජයේ හැටියට යාල ජනාධිපති කියනවා. මහරජුරෝ කියලා ඒ කාලේ හිටියත් මැරිලා ගිය හොමයි. ඒ විලාදි යම්තරමක් ප්‍රාණඝාත කළා නම්, දරදඬු වැඩ කළා නම්, ඒ කරපු හරියේ දූෂ්‍ය මානසිකත්වයේ පරිවාර කරගෙන ඉන්නා වැරදිවට ළඟට වෙලා තත්තරාලාන්තරේ මෙහෙ දැම්මා. කරපු දූෂණේ පරිවාර මානසිකත්වයේ පාපෙත් අරගෙන මෙතන මැරිලා ගියා. එහෙනම් අරන් ගිය හොඳ එකක් නෙමෙයි. හොඳ එක අරගල් හැරම් වටනා කියලා හිතා ඉඳලා අවිද්‍යාවෙන් වැහිලා ඉතන හරි වටිනා එකක් කියලා දෘෂ්ටියක් ඇති කරගත්තා. අවසානෙලා යනකොට ඒ ඇතිගත අසාරත්වින් හරගත කුණු ගොඩ අරගෙන හිටන් අපාගත වෙන්න ගියා. සතර අපාගත කවද්ද වෙරෙන්නේ? 80 අවුරුද්දට කොච්චර කල් යන්නේ? බුදුරජාන් වහන්සේ දේශනා කරන 20 අවුරුද්දක් රජකම් කරලා 80,000 කවුද ඔසුපත් නරකයේ පැහැින් දෙකක් මට සිද්ධ වුණා. එහෙම සිද්ධ වෙලා ඇවිදilla 80,000 ඔසුපත් නරකයේ පැහිලා මං ආයිත් මිනිස්සෙක් වෙලා ඇවිදilla උපන්න කොහෙද? ආයි රජ කුලේ. මොකද්ද තේමිය කියලා නමකුත් දාගෙන එකම කුමාරයා රජකම දෙන්න රජුර හරි සන්තෝෂයෙන් ඉන්න. ජාති ස්මරණ ඥානයකින් දැක්ක ඉස්සෙල්ලා රජකම් කළා වෙච්ච ඉදී 20 අවුරුද්දා රජකම් කළා 80,000 අවුරුදු ඔසුපත් නලේකේ අනන්ත දුක් විඳලා විඳලා ඇවිදිල්ල ආයිත් මං ඒ දුකකට ආයි මුල පුරන්න රජගුලේ ඉපදිලානේ. හරියන්නේ නැහැ. දැන් මොනවා කරත් මේක අනිකයි මාව යවන්නේ. හොඳින් හිටියෝ හැම උත්සාහයක්ම අරිනවා ඉන්න ඕනේ. මේ විදිහට කණෙක් වාගේ, හොරෙක් වාගේ, ගොළුවෙක් වාගේ, බිහිරෙක් වාගේ අතපය අකුලගෙන අබ්බගාතේ කියලා ඉන්න ඕනේ. ඒතර වැඩක් නැහැ කියලා මේක මරලා දාහම් කියලා ගිහින් දා. ඒතර මං මෙතනින් පැන ගන්නවා. ඔහොම හිතන 16 අවුරුද්දක් අතපය වකුඩු කරගෙන හිටියයි කියනවා. අන්තිමට මේක ගිහිල්ලා නම් අමු සොහනේ වලලපන් කියලා නම් අර පද කිවුර බාර දෙන එක. ගිනිචල පස්සේ උගද ගන්න බෝසතන් වහන්සේ අතපය දිගෑල වෙලා කොර වෙලා නැහැ. හොඳට තියෙනවා. ඊට පස්සේ අර වලන්න වල කපන කරලා කතා කරලා අහන්න මේ පැරණි කාලේ කවියක් තියෙනවා. කුමක් නිසාදයි තොපවල කපන්නේ, තේමිය කුමරු වලලන්ටයි කපන්නේ, මුසාවාද බොරුවයි තොපි කියන්නේ, මටත් බලන්නට කුමරුන් ගෙනින්නේ කියලා ඒ පැරණි කවිය හදලා දිනා ඉතින් තේමිය කුමාරයා කිව්වයි කියලා වදකයක්. එයා ගිහිලා වල්නකොට කරත්තේ කවුරුවත් නැහැ. ඒ තේමිය කුමාරයා තමයි මම කියලා එයාට කියලා ඉතින් රජුරවන්ට කියන්නේ මම මේ රජකම කිරි අප්‍රසාදයෙන් ඉතලයි මම මේකෙන් ඉවත් වෙලා අද මේ පැවිද්දට යන්න මට අවස්ථාවක් දෙන්න නැති නිසා මම අද මෙතනින් ගියේ. දැන් රජුරව මා ප්‍රතික්ෂේප කරලා ඉවරයි. එහෙනම් මම ආයි ආපහු එන්නේ නැහැ රාජ්‍යෙට. මං පැවිදි වුණා තවුස්සෙතින් පැවිදි වුණා කියලා රජුරවන්ට කියන්නේ කියලා මෙහෙම ගියා කියලා කතාවක් තියෙනවා. හුඟක් විග්‍රහයක් මේ තේමී ජාතිකයේ විග්‍රහ කරලා තියෙනවා. දැන් මෙන්න මේ වගේ පෙන්ලා තියෙනවා මේ ලෝකේ ප්‍රියයි මනාපයි කියලා අපි දන්නේ නැති නිසා තමයි සුන්දර ලෝකයක් මවාගෙන මේ සැනසුම හොයන්නේ. අනේ මෙහෙම වෙන්න තියෙන නම් කොච්චර හොඳ. මට මේ වගේ තත්ත්ව සානාන්තරයක් ලබන්න තියෙනවා. මෙහෙම ගියක් දොරක් හදාගෙන ඉන්න තියෙන නම් කොච්චර හොඳද. මෙහෙම නම්බු රාමයක් ඇතුළේ ඉන්න තියෙන නම් කොච්චර හොඳද. මේ ඉන්න තියෙනවා කියලා බලාපොරොත්තුන් සාවකාලික මුලාවක්. මේකෙන් කවදාවත් සැනසුමක් ලබා ගත කෙනෙක් නැහැ. මෙන්න අනාථ තත්ත්වේ බලන්න ඕනේ. ඔය ප්‍රියයි මනාපයි යහපතයි කියන හැම දෙයක්ම ඔන්න ඔයා කියන අසාරාර්ථයෙන් කියන සාරත්වයක් නැහැ. විමර්ශනය කියලා බලනකොට අනත්තං අසාර කට්ටේ නන්ත. මෙන්න මේක බලන්න ඕනේ. ඉතින් ඔක ස්ථිර නැහැ. ආත්මය ආත්මයක් ඕකේ නැහැ කියකි හිදී හරි මේක තේරෙන්නේ නැහැ. මේ සියුම් සැත දැන මේ විදිහට අසාර වෙන හැටි බලන්න ඕනේ. අනිසි වෙන හැටි බලන්න ඕනේ. දුක ගොඩ නැගින හැටි බලන්න ඕනේ. එතකොට දකින්නවා යමක් අනිසිද ඒකෙම දුකක් තියෙනවා. ඒක අසාරමයි. යමක් දුකද අනිසිමයි අසාරමයි. යමක් අසාරද අනිසිමයි දුකමයි. මේ සම්පින්නණයෙන් අහක් වෙච්ච එකක් ලෝකේ නැහැ. මේ මුළු ලෝකේ හැමතැනම තියෙන්නේ අනිසි දුක අසාර කියන මේ කාරණා තුනින් යුත් ඒවා. එහෙමනම් කවදාත් අපි මොකද බලාපොරොත්තු වෙන්නේ? නිසි දේවල්, සුඛ දේවල්, සාර දේවල් හොයනවා. නොවන දියක් පස්සේ යනවා. මෙන්න මේකට කියනවා අවිද්‍යාව මුලාව. එහෙනම් මොකද විද්‍යාව කියන්නේ? අනිසි දේ අනිසි හැටියට දකින්ද, දුක දේ දුක හැටියට දකින්ද, අසාර දේ අසාර හැටියට දකින්ද, අසුභ දේ අසුභ හැටියට දකින්ද. එතකොට කියනවා ප්‍රകൃතිය පහළ වුණා, යථාර්ථය දැක්කා. ඔන්න ඔය තත්ත්වෙට ඉසෙලාපත් වෙන්න ඕනේ. එතනපත් වෙනකොට අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඔහු දුක්ඛාරි සත්‍ය දකින්නවා. ධම්මයට පහළ වෙනවා. මෙන්න මේකයි මේ දුක කියන්නේ. එහෙනම් ලෝකේ කවදාවත් අනිසි වූ, දුක වූ, අසාර වූ ලෝකයේ තුල මං සැපහෙව්වට හරියනවද? හවට්ටනවා මිස. සැපයි කියලා හවට්ටන දුක් ගොඩක් මිසක් වෙන්නේ හරියක් ඇති දෙයක් ඕකේ නෑ කියලා දැක්කම පස්සේ දුක්ඛේ ඥානං පහළ වෙනවා. මෙච්චර කාල දැක්ක නැති ඥානිය පහළ වෙනවා. මොකක් නිසා දැක්කේ නැත්තේ? නිසි ඒ වගේම සුඛයි සාරයි කියලා හිතාගෙන හිටපු නිසා. අනිසි දුකයි අසාරයි කියලා ප්‍රඥාවෙන් දැකීත දැක්කේ නැති නිසා තමයි ලෝකයා හොඳ හොයාගෙන ගියේ. දුක සැපයි කියලා දැක්කා. දුකට හේතුව සැපට හේතුවක් කියලා දැක්කා. දුක්ඛ නිරෝධය සැප නිරෝධයක් කියලා දැක්කා. දුක්ඛ නිරෝධ ගාමිනී මාර්ගයේ සැප නැති කරනමක් කියලා දැකලා විපරීත වෙලා හිටී. දැන් තමයි දැක්කේ මේක දුකයි. සැපයි කියලා හිතා හිටිය දුක් ගොඩක්. සැපට හේතුව කියලා හිතා හිටිය දුකට හේතුවක්. සැප නිරෝධය කියලා හිතා හිටිය දුක්ඛ නිරෝධයක්. සැප නිරෝධ කියන මග කියලා හිතා හිටිය දුක් නැති කරන යහපත් මගදී සම්පූර්ණම කන පිට ගහලා දැක්ක නැති පැත්තක් දැක්කා. අන්නේ දාරකින් දහමස පහළ වුණා. දහමස පහළ වෙච්ච කෙනයි පහළ නොවිච්ච ලෝකයයි අහසල පොළොව වගේ වෙනවා. අදහත් ගන්න බැදී පැත්ත. ඉත ආර්ය ධර්මයේපත් වෙච්ච කෙනාට ආර්ය අදහස එනවා. ලෝක ධර්මය අල්ලගත්ත කෙනාට සම්පූර්ණ කන පිට ගිහිලා විරුද්ධ අදහසක් එනවා. ඉතින් විරුද්ධ අදහසක් තියාගෙන බුදුරන් වහන්සේ දේශනා කළ ධර්මයේ තෝරන්න කියන තෝරන්න බැහැ. මොකද අදහස හැමිලේ විපරීත නිසා. විපරීත අදහසින් දහම් තෝරන්න බැහැ. එහෙනම් දහම ඇස පහළ වෙච්ච කෙනාට කවුරුවත් දහම අමුතුවෙන් කියා දෙන්න දෙයක් නැහැ. හැඟවිච්ච දහම් පවා දකින්නවා. දැක දැක න්‍යාය ධර්ම පේනවා. පින්ලා හිටන් ධර්මාවෝදි ලැබනවා. ඉතින් මෙන්න මේකෙන් තේරුම් ගන්න මේ බුදුවන කලකිරිනවා කියලා කියන්නේ මේ මූල ධර්මයේ පිටස්තර ගියොත් එහෙම යම් කෙනෙක් මේ ඥානවන්තව ගෝචර වෙන්නේ මේකෙන් පිටස්තරව කියලා සැනසුම හොයාගෙන ගියොත් කවදාවත් ඒක ආවරණයක් වෙනවා මිසක් ඔහුට කවදාවත් අනාවරණ වෙලා මේ අවබෝධය ලබන්න බෑ. එන ආනාවිතිකම ආවරණ හොයන්න ගියාම අර පොතේ තියෙන ශික්ෂාපද ටික කල්පනා කරලා මේක කරනොත් ආනාවිතිකම ආවරණ කියලා තම වරද්දා ගන්නෙ නැතුව ওই විදිහට තෝරා ගන්න ඕනේ බුද්ධාඥාව ලබා ගන්න ක්‍රමවේදී. නිවන් දැකීමට යම් මගක් ඇද්ද ඒ මගේ විරුද්ධ දෙයක් කරගත්තාම නිවන් දකින්න බෑ වැහෙනවා. ඔකයි අනාජිකම ආවනි හොඳට තෝරා ගන්න ඕනේ. ඔව් නෑ ඒක තියෙනවා හැම එකම. දැන් මාතා කියලා ගත්තාම මාතා කියනවා පාලි. මාතෘ කියලා ගත්තාම සංස්කෘත. මව් කියලා ගත්තාම සිංහල. ඔය තෘ බ්‍රු ක්‍රු ඔයගේ වචන එනවනේ. ක්‍ර ය ඔය අංශ දාලා කතා කරන්නේ. ඒ සියලු වචනම සංස්කෘත වචන. ඉර්යාපත කිව්වොත් එහෙම. ඉර්යා අන්නේම වැදින්නේ ඔක්කොම සංස්කෘත වල. ක්‍රූර ක්‍රූ කිව්වොත් එහෙම සංස්කෘත වෙනවා. ඈ අන්න බරදාලා කතා කරන වචන. ඒක තමයි සංස්කෘත භාෂාව කියලා සකස් කරගත්ත භාෂාව. දැන් සංකත සංස්කෘත අංක්‍රු කිව්වා. බරදාලා කතා කරන වචනේ තමයි මේ භාෂාව හැදෙන්නේ. සංස්කෘත කියන එක හැදුනේ එහෙමයි. මොකද සංස්කෘත කියලා අමුතු භාෂාවක් තිබුණේ නැහැ. තිබුණේ පාලි භාෂාව භාවිතා කළේ. නැත්නම් මාගදී භාෂාව. මාගදී භාෂාවල බරදාලා හදාගත්ත පදේ නිසා සංස්කෘත හැදුණා. ඒකෙන් තමයි සංස්කෘත මූල ආරම්භ කළේ. ඊට පස්සේ සංස්කෘත කට්ටිය මොකද කරන්නේ? ඒක ලොක් කරගෙන. අනිත් සියලු භාෂා අපේ භාෂාව මුල් කරගෙන හදාගත්ත කියලා බොරුවක් කිව්වා. ලෝකයා රැවටු අනික් අතට. ඒක තමයි පළවෙනි භාෂාව කියලා. මේ මහාන්තත්ව භාෂාවක් හදාගත්තා. ඒක තමයි අර ගත්ත දැන් මාතෘ මාතු මව් මාතු මව් බොහොම ලද බොළඳයි කියවෙන්නේ. මාතෘ කිව්වම බර කරලා කියනවා. පීතෘ පීතු පාලි වචනේ. පිය සිංහල වචනේ. පීතෘ පීතු පීතෘ කියලා ගහම සංස්කෘත. බාතු භාතෘ සංස්කෘත. ඉතින් ඔය භූත් භූත් භූත පුතු පුත්‍ර පුත්‍ර කිව සංස්කෘත. ඉතින් මේ සංස්කෘත වචන හැම එකකම ඔය ත්‍ර බ්‍ර හ්‍ර ඒ වගේ වචන ය යන්තදාලා කතා කරන්නේ. භාග්ය භාග්‍යවත් අපිට දීලා තියෙන සංස්කෘත වචනය භාග්‍යවත් කියලා. ඉතින් භගවත් අනික වචනේ භගවතෝ කියන එක භාග්‍යවතුන් කිව්වහම සංස්කෘතිය දෙනවා. අන්නේ කයි කියන්නේ සංස්කෘත වචන වලින් තමයි දැන් අපේ සිංහල කියලා අපිට දීලා තියෙන්නේ. මොකද හේතුව සංස්කෘත භාෂාව ඉගෙනගෙන පඬිතු වෙලා ආපු අපේම ආදි පැරැන්නෝ. ඒගොල්ලෝ මේ බුදුදහමට අත ගහලා හිටපු අය නිසා ඒගොල්ලන්ගේ වචනෙන් හදා හදා දුන්නා අපේ සිංහල අයට මේ වචන භාවිතා කරපල්ලා කියලා. 90% අන්තිවල වචන වුණා අපි කතා කරන භාෂාවේ සංස්කෘත වචන. දැන් අපිට වෙලා තියෙන්නේ අර ලද බොළඳ හිත නිවිල යන සැනසෙල යන විදිහේ හඳ ගන්න බැ. අපි පුරුදු කරලා තියෙන්නේ අර බුදුරන් වහන්සේ වාචනා මාර්ගයේ වතින් එක වචනවත් ගන්න එපායි කිව්වේ. සංස්කෘත වාචනා මාර්ගයට නගන්න එපා කිව්ව වැඩේ වරද්දලා කරපු නිසා අපි හලු වෙලා තියෙන්නේ. අර භාෂාව රළුයි. බවුණු හරි මහා අහංකාරයි. බවුණට නිවන් දකින්න බැ. බවුණ හිටියේ මහා අහංකාර දෙනක, ගැඹීර දෙනක. ගැඹීරකින් නියම ගැඹීර නෙමෙයි. අන්තිමට බුම්මාගත්ත මොහුණක් ඇති කරගෙන හිටියේ. බවුණ වෙලා. ඉතින් ඒ වඳු අහංකාරකමින් හිරව පිස ළඟට කිට්ටු වෙන්න බෑ. ඉනිමන් හදාපු කිට්ටු කරගෙන මහ බබුණෙක් ළඟට යන්න. ඒ තරම් මහ අහංකාර කොටසක් වෙලා හිටියේ. කතා කරන්න එහෙම උන් දන්නේ නැහැ. ඒ මහා මහා අහංකාර පරවස භාෂාවෙන් ওই විදිහ තමයි කතා කරන්නේ. ගැඹීර බව පෙන්වන්න. නමුත් ඒක තනිකර මාන්නින් මානින මක්කටෝ කියන තැනට වැටලා හිටියේ. ඒ ස්වභාවය ඒකයි. ඉතින් ඒ වගේ තත්වයක ලෝක සත්‍යය ඉන්නකොට ඉතින් මොකදන්නේ ඒ භාෂාව ගණ්ඩිපයි කියලා පෙන්නනවා. ඒක භාෂාවක් නෙමෙයි. හදාගත්ත මාන්නාකාර වැඩපිළිලක ඒක. මේ අපි නිතිවෙච්ච මාගේදී භාෂාව විකෘති කරලා හදලා තියෙන්නේ. ඒ නිසා බුදුරන් වහන්සේ යමෙලු තෙකුල කියලා දෙන්නේ කියලා දෙන්නටම ඕකෙන් ඕකට පරිවර්තනය කරන්න ආපුවාම නීච කරලා දොස් කියලා මෝක පුරුෂෙයිනි. මොකද්ද ඔබලගේ බලාපොරොත්තුව? කිසි කෙනෙක් ඔය වැඩේ කරන්න ඉපා සකාය නිරුක්තියෙන් මේ ධර්මයේ පිරිවහන්න කියලා බුදුරන් වහන්සේ හේතු ඇතුව පෙන්නලා මහණෙනි සකාය නිරුක්තිය අන්දනවා දරනවා ධර්මයේ අවබෝධ කරගන්න ධර්මයේ පිරිවහන්න එකකින් කියලා පෙන්නනවා. ඉතින් අරගුලන් විග්‍රහ කරලා පෙන්නනවා කිසි කෙනෙක් මේ විදිහට සංස්කෘතයෙන් වාචනා මාර්ගයෙන් නැගුවොත් දුකටහපත්යකට සිද්ධේනවා ලඟන්න එපා කියලා හැවතකුත් පැනියෝ. නමුත් ඒකක්ව ගණන් ගන්න නේද තමයි සිංහල භාෂාව පැත්තකට දාලා අර්ථයේ පිනිපිනි තියෙද්දි සංස්කෘත පද දැම්මා සංස්කෘත භාෂාවේ අහංකාරකම අරන් ඇවිදilla. ඒක වදී ඊට පස්සේ ඉන්න පිළිසල ගෙවන්න සිද්ධ වුණා. මොකද මනස රළු වෙනවා. රළු මනසට හරිය තේරෙන්නේ නැතු වෙනවා. අර අහංකාර ගතියේ භාෂාව පරිහරණය කරනකොට මනස ඒ පැත්තට හුරු වෙනවා. හොදින් රද බොළඳ මිනිස් ගතිය නැති වෙලා ගිහිල්ලා අර රළු ගතියේ වැටෙන බමුණන්ගේ ගති ලක්ෂණ මානසිකත්වයේ ගොඩ නැගුණා. මේ බෞද්ධ අනාගත බෞද්ධ වෙන්න ඉන්න පිළිසල. අද වෙනකොට ඕක වෙලා තියෙනවා. අදින් වින කරන්න දෙයක් නෑ. අපිට තිබේම කතා වෙන්නේ මේ කතා කරන අර විදින වචනමයි. මේ 90% වචන සංස්කෘත භාෂාවෙන් සිංහලකයා දීපුවා. සිංහල වචනේ පිනිපිනි තියෙන එක හංගලා. සෑම වචනයකම ওই தත්ත්වය තියෙනවා. ඔය කියන ලද හොඳ මුරුදු වචනනි. හෙළ වසයි පාලි වසයි හරි මුරුදුයි. සැඩපත් හැල ගති එකක්වත් නෑ, එක වචනයක්වත්. හැම වචනයකම මේක තියෙනවා. දැන් කම්ම, කම් කියලා කියනවා. රජකම් කෙරුවත් කළ කම් පළදී. අං කම් කියන වචනේ සිංහලට ආවා. ඒකේ කම්ම කියන වචනේ තමයි පාලි වචනේ. කර්ම කියන වචනේ සංස්කෘත. දැන් කර්මයක්, කර්මයක්. අපි තාල කරගෙන කර්මයක් කියලා. කම්මයක් කියන වචනේ ඊට වඩා වටිනවා. මොකද ඒක පාලි වචනේ. එහෙන් කම් කියන්නේ සිංහල වචනේ. ඉතින් අන්න ඒ වගේ හැමතැනම ඒක භාෂාව සම්පූර්ණ විකෘති කරලා තියෙනවා. අද ඉතින් භාෂා විශාරදේ කතා කරන අය නලලල වේදයි ඔක්කොම හොයලා ඕවා ඔක්කොම සකස් කරන හැටි, වචනවල අමුණන හැටි, පද මේ ලියන හැටි ඔක්කොම කියනවා සංස්කෘතිය. ඉතින් අපේ භාෂාව නැති කරලා දා හිටන් ඒගොල්ලෝ භාෂාව අමුතු එකක් හදලා හිටන් ඒගොල්ලෝ ඒක නැති කරයි කියලා බය වෙනවා. ඉතින් ඒක නෙදි මුලාවේ හැටි. බුදුරන් වහන්සේ එදා දේශනා කළපු ධර්මයේ හිලවස සහ ඒ වගේම මාගදී භාෂාව එක ළඟ තියෙන හොඳම භාෂා දෙක. ඉතින් හිලවසේ මූල ධර්මයේ කවද්ද පටන් ගත්තේ කියලා බැලුවොත් අනික හැම භාෂාවකම ආදි කාලීන යම්කිසි සාධක තියෙනවා ලෝකේ. පාරම්පරිකව ගෙනාපු හැටි. මේ සිංහල වසේ මුල 2500 ඉහළ හොයන්න කොහෙවත් නැහැ ලෝකෙ. සිංහල වසේ මුල නැහැ. මොකද හේතුව? සීහයාගේ වාස සීහ හෙලේ හිටියා ලෝකේ. නර සීහෝ කිව්වා. ඒ තහිතුයි අපි තා නර සීහෝ. නර සීහයා. එයා හරි සුද්ධයි. සුද්ධ නිසා හෙල වුණා. ශ්‍රේෂ්ඨම හෙලයා නිසා සීහ හෙලයා කිව්වා. ඒ තමයි අපි බුදු පියාණන් වහන්සේ. දැන් ඕක කිව්වොත් මට වයින්නවා. අමුතු පද හදනවා කියලා. ඉතින් සීහ හෙලයාගේ පිරිස සීහල පිරිස. සීහ හෙලයා තමයි නායකයා. සීහ හෙලයාගෙන් පටන් ගත්ත පරම්පරාව සීහල පරම්පරාව. ඉතින් අපේ ආදි මුතුන් මිත කවුද අපහම? අපේ පියාණන් වහන්සේ, අපේ මෑණියන් වහන්සේ තමයි බුදු පියාණන් වහන්සේ, අමා මෑණියන් වහන්සේ. කාට දුන්නත් හරියන්නේ අපි පරම්පරාව මුල එතන. සීහ හේල පරම්පරාව. කවදා හරි කවදා තේරින් දවසක් එයි මම විග්‍රහ කරන්න යන්නේ නැහැ. මොකද අංග සම්පූර්ණ විස්තර කරනකම් ඔවා කියන්න ගියොත් එහම අතල මං වෙන්න එනවා. අර බෝධින් වහන්සේ ඉන්දියාවේ ජලකාදී ප්‍රශ්නයක් ඇති කරලා පටලවා ගත්තා වගේ මාත් පැටලෙනවා. නැවත පොඩ්ඩක් විතරක් කියලා නිකන් ඉන්නවා. සම්පූර්ණ සුද්ධ කරන්න පුළුවන් දවසක් වුණා කියනකම් ඉනිහා කියන්නේ. නැවත එක දෙයක් දකින්නවා. සිහල පසේ මුල මේ බුදුදහමත් එක පහළ වෙච්ච එකක් මිසක් මෙයින් එහා තිබිච්ච එකක් නෙවෙයි. හැබැයි ඒක ඔය අනික් ඔය කියන හින්දු නැත්නම් ඔය බාහිර තිබුණා ඔය මේ මේ ත්‍රිවේද පරප්‍රාප්ත බමුණන්ගෙන් ආපු එකක් නෙවෙයි සිහල. හැබැයි ඒකට හදපු වටසවුන් අකුරු සාස්ත්‍රයක් තියෙනවා. ඒක හැදුවේ බමුණු ලියන්න හැදුවේ. කියන්න හදුවේ එක බුදුරන් වහන්සේ දුන්නා කියලා ලියන්න එකක් බුදුරන් වහන්සේ දුන්නේ නැහැ. කියන්න එකක් දුන්නේ මොක පරම්පරාවෙන් ගේන්නේ කතා කරන්නේ. ලියන එක හදාගත්තේ ලිඛිත වේදී අරගත්ත බමුණු ක්‍රමය. ඒකේ තමයි ව්‍යාකරණීති ඔක්කොම හදාගෙන ව්‍යාකරණ නිරුක්ති ව්‍යාකරණ නිරුක්ති ඔක්කොම හදාගෙන තියෙන්නේ. බුදුරන් වහන්සේ දුන්න නිරුක්ති ක්‍රමී අද වැහිලා ගියා. එකයි කාරණේ. ඈ ඔව් හිලපසර භාෂා නිරුක්ති නෑ. දැන් රජ කියන වචනේ බුදුරජාණන් වහන්සේ නිරුක්තියක් දෙනවා. ජනතාව රංජනයක නිසා රාජහෙවත් රජ කියනවා කියලා. අකුරු දෙකටම අර්ථ දෙකක් දුන්නා. රයන් නැයි ජයන් නැයි විතරයි තියෙන පදි. බුදුරජාණන් වහන්සේ නිරුක්ති දෙනවා. ජනතාව රංජනය කරන නිසා රජ කිව්වා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දුන්න නිරුක්තිය. අග්ගඤ්ඤ සූත්‍රයේ මේක තියෙනවා. අපිට ඔනේවා කියනවා නෙමෙයි. දැන් ඔකට කියන්නේ උමතු ප්‍රාකෘත. දැන් ඉන්න පණ්ඩිතයි. උමතු ප්‍රාකෘත කියන අපි හොම කිව්වා. අපි නෙමෙයි ඔක කිව්ව බුදුරන් වහන්සේ. එන උමතු ප්‍රාකෘත කිව්වා කියලා බුදුරන් වහන්සේට අපවාද නගන්න වෙයි. ඇයි මොකද? රයන්නයි ජයන්නයි එකතු කරලා එකතු කරපු භාෂා රීතිය මොකද්ද? රයන්නේ නෙවෙයි ජයන්නේ නෙවෙයි ජනතාව කියන්නේ ජයන්නත්. රංජනය කරනවා කියන්නේ රයන්නත් දෙක භාෂා රීතියෙන් තෝරන ක්‍රමය මොකද්ද? වාසා රීතිය අහලකටවත් ගන්න පුළුවන් ද බුදුරන් වහන්සේගේ නිරුක්තිය? දැන් බලන්න ඕනේ කල්පනා කරලා. ශාස්ත්‍රීයට අධිපති වෙහිටපෙහි ශාස්ත්‍රීය කිව්වා. බුදුරන් වහන්සේ තෝරනවා නිරුක්තියක් දෙනවා. ශාස්ත්‍රීය කියන වචනේ බෙදලා වාසා නිරුක්තියෙන් ඔය අර්ථය සහ පද බැඳිච්ච අක්ෂර බැඳිච්ච ක්‍රමයේ කියන්නේ කිව්ව මොකෙන් කියන්නේ? බුදුරන් අහතේ වෙන්නම ක්‍රමී. මහා ජනතාව විසින් සම්මත කරපු නිසා මහා සම්මත කියනවා. බුදුරන් අහතේ නිරුක්තියක් දෙනවා. මහා සම්මත කියන පදේ. හොඳයි මහා සම්මත කියන එක පද බැඳිච්ච හැටි අදහස ආපු හැටි ওই භාෂා රීති නිරුක්තිය කියන්නේ කිව්ව කියයි. තියෙනවා දෙක. ওই જાතිය කියනේවට අර්ථ දෙනේවට අද කියන්නේ උමතු ප්‍රාකෘත. දැන් ඉන්නේ පඬිත පිරි. එහෙනම් උමතු ප්‍රාකෘත ලෝකෙට දීලා තියෙන ඉස්සෙල්ලාම ලෝතරා බුදුරයන් වහන්සේ. ඒකට මොකද කියන්නේ? කාටද අපවාද කරන්නේ? බුදුරයන් වහන්සේ නිසා අපිද? අපි ওই නිරුක්ති දෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ ලෝතරා බුදුරයන් වහන්සේ ලෝකෙට ඉස්සෙල්ලා දුන්නා. කියලා දුන්නේ මේ බවුන මේවා දන්නේ නැහැ කියලා. වචනේ භාවිතා කරගෙන ඉන්නා මේ වචනේ හැදුනේ කොහොමද කියලා උන්වත් දන්නේ නැහැ. බුදුරයන් වහන්සේ දැකලා දීපු ක්‍රම. පුරාණ අග්‍රගණ්‍ය පද හැදිච්ච ක්‍රමයේ කියලා අග්ගඤ්ඤ සූත්‍රයේ විග්‍රහ කරලා දෙනවා. ඉතින් ඒ ටිවිචේව අද වහලා තියෙන්නේ. ඒත් අද ඒක කොහොම හරි වහගෙන අර ගල උඩ පැහැරුවාට පස්සේ නියපොතු වහකෙනකම් අර පහුරු ගන්නවලු ඒක වහන්න. ගල උඩ කොහෙද කොළ? ඒ වගේ අදත් දඟලනවා මේ කියනවා වහන්න. වහන්නලා හරියන්නේ නැහැ. බුදුරන් වහන්සේ පෙන්න උතනින් විවෘත කරලා දෙනවා. මෙන්න බුදුරන් වහන්සේගේ නිරුක්ති. ওই භාෂා නිරුක්ති කියන්නේ කාගේද? පස්සේ හදාගත්ත ක්‍රමවේදයක් හදාගත්ත බමුණන්ගේ නිරුක්ති. ඔවා බුදුරන් වහන්සේ අනුමත කළේ නැහැ. බුදුරන් වහන්සේ දුන්න නිරුක්ති පරිසම්බිදා ඥානෙ අහලකවත් නැහැ භාෂාවේ. ඒක සම්පූර්ණ වෙන්නේ එක. තනිය අකුරේ තියෙනවා නේද? ඒකේ කිව්වේ රාජ අකුරු දෙකේ තියෙනවානේ අර්ථ දෙක. ඔක්කොම තියෙනවා හැම එකම තියෙනවා හැම. ඒ වචනේ බලාගෙන හිටියොත් ඒක හොඳ ලස්සන අර්ථය ගන්න පුළුවන්. ඒක තමයි නිරුක්ති ගන්න ක්‍රමී. මේ වැහුවට හරියන්නේ නැහැ. ඈ? නේ ගාතාවල තියෙනවා. ගාතාවල බුදුරන් වහන්සේ දේශනා කරපු ගාතාවල තියෙන්නේ. අයි උඩින් පෙන්නන අර්ථය විතරක් නෙමෙයි. ප්‍රත්‍යාපිරළු ක්‍රමයක් තියෙනවා. ප්‍රත්‍යාපිරළු කියලා කියන්නේ ඒ කිව්ව අර්ථය නෙමෙයි ඒකෙන් කියවෙන්නේ. විනාස අර්ථය. මෙන්න මෙහෙම ක්‍රමයක් තමයි සෑහෙන ප්‍රමාණයක් බුදුරන් වහන්සේගේ දේශනාවල අදහස් දීලා තියෙන්නේ. මුලින් දුන්න කෙලින්ම අදහස් නීතාර්ථ නීයාතික ක්‍රම දෙකක් තියෙනවා. හැඟවුණු අර්ථයක් තියෙනවා ඒක තමයි නීයාර්ථ කිව්වේ. ඒ බුදුරන් වහන්සේ හැඟවුණු අර්ථයෙන් මතකොල්ල ගන්න අර්ථයක් දීලා බොහෝ ධර්ම දේශනා කරලා තියෙනවා. ඒවා ඥානවන්තව දහම් තෝරාගත්තා. ඒ තුنين තෝරා ගන්නවා මේ කිව්වේ මොකක්ද? දැන් අපිටම විද්දේ හාවට වැදුනේ පඳුරට. අපි ප්‍රත්‍යාපිරුලා. දැන් මේකේ විද්දේ හාවට වැදුනේ පඳුරට කියලා කියනකොට කවුරුවත් හාවයකට විදලත් නැහැ, පඳුරකට වැදිලත් නැහැ, දුන්නා කීතලයක් එතන තිබිලත් නැහැ, කවුරුවත් දුනු වායික ඉඳලත් නැහැ, කවුරුවත් නැහැ. ඒකට නෙමෙයි මේ වචනේ කිව්වේ. කාට හරි යම් කිසි දෙයක අඩුපාඩුවක් හෝ ප්‍රශ්නයක් කියනකොට ඒකේ තිබිච්ච විනිහේ තව එකිනෙකට හිතුණා. හිතිලා එයා කෑ ගහන්න පටන් ගන්නවා. ඒතර කියන විද්දේ හාවට වැදුනේ පඳුරට කියලා. කාට හරි එල්ල කරලා අවවාදයක් අනුශාසනාවක් හරි කරනකොට ඒ වරද්ද කරගත්ත කෙනෙක් එතනට ඒක දරන්න බැරි වෙනවා. තව පැත්තකින් ඒක වද කරපු කෙනෙකුට. එයා කෑ ගහන්න පටන් ගන්නවා විරුද්ධ. එතන බලපුවා ඒ මොකද යාර සීනම අරුව. මොකද උන්නේ? විද්දේ හාවට වැදුනේ පඳුරට කියනවා. අන්න ප්‍රත්‍යාපිරුලා. අන්න ප්‍රත්‍යාපිරුලින් උඩින් මතින් කියාපු කතාව නෙමෙයි ඒකේ අර්ථය. අන්න එහෙම දෙයක් තමයි පින්නේ. අර මාගද්දි බබුණාට කිව්වේ ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමං සුඛං කියනකොට බබුණා තෝරනවා ඒකේ උඩින් මතින් තියෙන අර්ථය. බුදුරණන් වහන්සේ දේශනා කරනවා ඔය ඔබ කියන අර්ථය බබුණෝ වේදීට අරගත්ත අර්ථයක් ඔයි. ඔය ගාතාව වේදීට ආවේ කොහෙන්ද? මට ඉස්සෙල්ලා ලෞතරා බුදුන් වහන්සේ නම ලෝකෙ හිටියා. උන්වහන්සේ නිවන් අවබෝධ කරගන්න හේතු වෙන ආකාරයෙන් ධර්මය දේශනා කළා ඔය ගාතාවේ. ඒකේ අර්ථය පහු කාලයක වහගෙන තමයි ලෞකික අර්ථයක් හදාගෙන තමයි උලාවේ ගෙන්නේ. ඉතින් ආරෝග්‍ය පරමාලාභකින් මේ නිරෝගීකම කොච්චර ලාභයක්ද කියයිතම් පරමලාභය කියලා අරගත්තේ ඒ අර්ථය. ඉතින් ඕකේ තියෙන ගැඹුරු අර්ථයක්. ඕක නිරුක්තිය හොයන්න බෑ ඒක. ඒකේ තියෙන සම්පූර්ණම බුද්ධ අදහස ගන්න ඕනේ. අර ව්‍යංගාර්ථයේ පෙන්නපු එක. ඒක ධම්මාවෝදී තියෙන කෙනා යන්තම් පොඩ්ඩක් හොඩුවාව කෙනෙකුට සම්පූර්ණ විග්‍රහ කරලා දැනගන්නවා. එහෙම ක්‍රමයක්. ඒ වගේ විස්තර කරමු අපි කාලය යනවා මිසක් යා විග්‍රහ කරන්න ගියොත්. ඉතින් ඔය විග්‍රහ කරලා තියෙන ධම්මෝ. ඒ පරිවර්තන කොට ඔබ දැනගන්න පුළුවන්.